ඉතින් ලං මේවට එන්නේ ඉස්සෙල්ලත් ඔය ෆීල්ඩ් එකේ වගේ මේ වගේ පළාත්වල ෆීල්ඩ් එකක වගේ ඇවිදින්න යනකොට තමයි ඇත්තට මම තැනක් ආසනම් ආයි ගිහලා විසිට් කරන්න හිමාලය වගේ නම් ආසයි. හැබැයි ඒ අඩවියටත් යන්න කැමති. සවුත් ලෙසෝතෝ වල කැලිඩන් මේ ගඟ අසල ඔය සක්මන් නෙමෙයි ඇවිදගෙන යනකොට තමයි සක්මනක් වගේ තමයි ධර්මයේ කියන්නේ ධර්මයේ තිබුණේ කල්පනා කර කර හිටියා. ඉතින් මේකට අවශ්‍ය අර කල්පනා කරන එක ඉතින් එක මට්ටමකින් සීලවන්තයි තැම්පත් මනසයි ඒකත් එක්ක කල්පනා කරන එක අවශ්‍යයි. ඕකෙන් තමයි මේ මොකද්ද මේ ඥානයේ යෝනිසෝ මනසිකාරය සිද්ධ වෙන්නේ. ඉතින් ඒකට දෙවෙනි පළවෙනි පාර කරනවා නම් පොඩ්ඩක් එක බලන්න පුළුවන්. හැබැයි අර කියවන්න කියලා කියපු කොටස් ඉවර කරන්න එතකොට වේගෙන් කියව යන එකක්ම වෙන්න පුළුවන් කාලේ ඒක ප්‍රශ්නයක් නෑ. ඊතර පැයක් වුණා නම් පුළුවන් 6 ඉඳන් මේ දවල් 12 වෙනකල් 12 ඉඳන් ආය 6 වෙනකල් ඒ පැය 6 අතර පැයක භාවනාවක් කරන්න පුළුවන්. මෛත්‍රිය හරි ආනාපානසති ඒ තුලින් වැඩි ඉඳපා ඒකේ. හැබැයි අනිත් කට්ටියට පුළුවන් හොඳට නිදාසෙ බලලා මේ සමාධියට එනවාද කියලා ඒක නේනවා නම් ඒක පොඩ්ඩක් තව වෑයම් කරන්න කාලේ සක්මන් කර කර ඊට පස්සේ කියවන්න. කියවන එක නොකර ඉන්නම් ඊටපස්. මේවා කරා නම් අපි අද ඉපදෙන්නේ නැහැ. කොයි හරි බුදු කෙනෙක්ගේ වදන් ටික අපි හොඳට ග්‍රහණය කරේ නැහැ. මොන හරි තියෙන්න ඇති සම්බන්ධයක් නැත්තම් මෙහෙමත් එන්න. ඉතින් මේ ආත්මේ කොහොම හරි ඒක හොඳට අල්ලගමු. අපි සංසාරේ සුරක්ෂිත වෙන්නේ මේකෙන්. ඒක හොඳට අල්ලගෙන පස්සේ බලමු බුදුවරු හම් වෙන්නයි අනිත් ඒවා කරන්න බලමු. බුදු වෙන්න හරි ඊට කලින් මේක හොඳට අල්ලගමු. ඒ කාලේ මම ඕක කිව්වේ දකුණු අප්‍රිකාවේ යාලේ ලෙසෝතෝ ලා බිස්කෝල් ඉන්නකොට හරියට සීලෙන් හරි සෞතු පැත්තක් මේ ඉස්කෝලවලත් තියෙන මස් සිකුරාදා හැම සමාට වඩිනකොට තේරෙනවා. මට මතක් වුණා ඉස්කෝල කාලේ ඔක්කොම ළමයි ටික. ඉතින් ඒ පරිසරයේදී සමාජයට මම ඉතින් ලැජ්ජ බයෙන් යම් දේවල් රැකිලා ඉඳලා ආසාව හොඳටම තිබ්බත් එහෙම හිඳලා ඔර මේ එකපාරක් මට මතකයි ඒ ළමයින්ට තේරුණා මං දැන් මේ සම්බන්ධව මොකක් හරි සංවරයක් තියෙනවා කියලා. ඉතින් ඒගොල්ලන් කරපු වැඩි වක්‍ර වැහුවා මට අමතක වෙන්නේ නැහැ. මොකද මේවා රකින්නකොට පවර් එකක් එනවා. අනිත් ළමයින්ටත් එක්ක බැලුව සාපේක්ෂව මේ සීලයක විදියකින් කැඩෙනකොට අපේ පර්සනලිටි එකත් පෞෂත්වයත් දුර්වල වෙනවා. ඉතින් එදා මට ඒ අර කොන්ද වගේ ශක්තියක් තිබ්බා ඕන එකක් නැහැ කියන්නේ. ඒ කියන්නේ ඒ වගේම ඕන දේවල් කරන්න විශේෂයෙන් ක්‍රීඩා පැත්තෙන් හරියට ඒවක් කරා. මේ ජැව්ලින් එක එහෙම විසිකන්න. ඒතකොට මගේ මේ මස් දාලා හැම තිබුණ එකක් තිබුණේ. ඒ අය අහනවා කන්නේ මොනවද කියලා. ඒ කියන්නේ අර ඒක අර ඇතුලෙන් ගණ්ඩ ශක්තිය ඒක සීලෙන් වගේ එකකින් තිබ්බා. ඉතින් කොහොම හරි මේ කට්ටිය මේ එකපාරක් ඇහුවා ඩසන් ශාන කලයි ටු එන්ජොයි ලයිෆ් කියලා. මේ මහත්තයත් දන්නවා මට වෙච්ච දේවල් මොනේ ආවපු ගමන් ඒගොල්ලන්ගේ පාටි එකකදී. ඒ කියන්නේ මේ ඔක්කොම ධර්මයේ ඉතින් එතන ආපු ගමන් අවුරුදු 18 ඉතින් ඒ ආවේ ඔය කාලේ තමයි. ඉතින් ඊට පස්සේ මොනවාද එහෙදි මං කිව්වා ශානක සතුට වෙන්න කැමති නැද්ද කියලා තමයි එහැවේ. මං කෝ until I know this world I will not play with it කියලා. මගේ ඔළුවේ හිතේ තිබ්බා මොකක් හරි දැනගන්න තත්ත්වයක් තියෙනවා පරිපූර්ණ. මම දන්නේ නැහැ මේ නම් වලින්වත් ඒව වෙනකොට දන්නේම නැහැ මේ බුද්ධ학ම ගැන හරියට. ගාථා ටිකක් ඇහෙනවා අම්මගෙන් එහෙම එකක් තමයි දන්නේ. මෙහෙම පරිපූර්ණ මේ ලෝකේ තේරුම් ගන්න පුළුවන් තත්ත්වයක් තියෙනවා කියන එක මං දැනගෙන හිටියේ නැහැ. ඉතින් හැබැයි හිතේ තිබ්බා මෙහෙම එකක් තියෙනවා මං කවදා හරි ඕක ලබා දැනගන්නවා කියලා හිතේ නිකන් තිබ්බා. ඉතින් මං හිතුණා ඒක දැනගන්න ඉස්සෙල්ලා මේ අරව මෙහෙම කරලා ඊට පස්සේ පසුතැවෙන්න උනොත් ඒ කියන්නේ ඒවට බාධා වෙයි කියලා යටින් නිකන් තිබ්බා. ඒක කරලා අවබෝධ වුණාන් පස්සේ ඒ කියන්නේ රහත් වෙලා පස්සේ ඔය ෆ්‍රයිඩේ නයිට් ඩිස්කෝල්ට යන්න පුළුවන්. ඊට කලින් ගියලා ඒක කරගන්නත් හම්බෙන්නේ මේ කොහෙද එකක් යන එකකින් අපි අර තියෙන ලොකු වාසියක් නැති කරගන්න. ඉතින් කොහොම හරි එහෙම තමයි එදා ඒක තිබ්බේ. ඉතින් ඒ වගේ තමයි මම කියන්නේ මෙතන මේ දහම අපි කොහොම හරි මේ මේක හරියට මේ කරන එකක් කරගමු. අද බුද්ධ වචනේ කියවද ඔක්කොම කියවලා තියනවා මේ. එතකොට අර සම්මාදිට්ඨි සූත්‍රයත් කී දෙනෙක් ඒ තුනක් කිව්වනේ අනතමග සම්විත, ඒ තුනම කියව ගන්න බැරි වුණාද කවවරි? උන් නැත්තම් කමක් නැහැ, කියවන්න බැරි නේද? අද දවස වෙනකොට පුළුවන් වේද කියව ගන්න? රෑ වෙනකොට කියවන්න අනිවාර්ය, ඉවර කරන්න ඒක. සතපෙලා තිබුණ නැත්තම් හොඳට සතපෙන්න, හෙට උදේ හැම වෙලෙම ඒවා හිතන්න එපා. හැබැයි හොඳට ෆ්‍රෙෂ් එකේ හොඳට මේ මනස මේකත් එක්ක ඊට පස්සේ ඇවිල්ලා හෙට තියෙන විශේෂ එකක් මම ඒක පටන් ගන්නම්. හිට තමයි කමටහන් වගේ දැන් දෙවනි පාර කරන කටි උනත් ගොඩක් රෂ් කරන්න ඕනේ නැහැ. ඒ පිළිවෙටම බලන්න පුළුවන්. කන්ද වගේ ඔය මේ පළවෙනි එක දෙවනි එක. එතකොට අර මං කියෝපේව හරි ඉර තමන්ට හිත කී එකක් තියෙනවනම් අන්න ඒව ටික මේ අර මෙනී කර කර බලන එක කරන්න බලන්න දැන්. එහෙම ඉක්මන ඉක්මන කියවන එකක් කරන්න යන්නේ නැහැ. ඕන පොඩි පේඩියට ගිහලා තමන්ට ගලප ගන්න එකයි, අනිකක් ටික වෙලාවක් හොඳට රැඳිලා ඉන්න එකයි. ඉතින් මෙහෙම කරන්න පරිස්සම් වෙන්න. දැන් හෙට දවස වෙනකොටයි අනිද්දා වෙනකොටයි, කො හෙට අනිද්දා දවල් 12ට ඉස්සෙල්ලා හෙට දවස තුලයි ඔය කන්ද වර්ගයේ මේ ගොඩක් අඩුවෙන් කියවන්නත් එපා. දැන් මොකද තමට අර මෙහෙම සාන්ත වින්ද ආසාවක් එන්න පුළුවන්. ඒකින්ද ටම් ප්‍රමාණයකට ෂුවර් කරගන්න මෙහෙම හිතවන්න ධර්මයේ තුල. ඒක කරන්න. ඊට පස්සේ මේ මොකද්ද සලායතන වර්ගයේ අපිට අනිද්දා ඒක ඉන්නේ. හැබැයි හෙට ඒකෙන් පටන් ගන්න ඕනේ. මම මේක තේරුම් කරන්න ආයි සාමාන්‍ය මම භාවනා මේකේ පොඩි ධර්මයේ කල්පනා කරන සාම්පලයක්. මේක පිංගතුල අහලා ඇති ඕන තරම් හාමුදුරන්ගෙන්. මම හිතන්නේ කමක් නෑ ආයි හැවුවට. පළවෙනි පාර හාමුදුරු මේම හම්බෙන්නේ කවුද? මේ YouTube එකේ හරියම ඒ ධර්මයේ හොඳට අහලා ওই විඥානය ගැන මම කියන එක එහෙම අන්තිම මොහොතේ හුස්ම තියාගන්න එක එහෙම ගැන ඕක මේ කවුරුත් ඒ ගැන අහපු නැති කවුරුත් ඉන්නවද? අනිත් කටි ඔක්කොම අහලා තියෙනවා ඒක නේද? ඒකේ අර විඥානේ පටිච්ච සම්පන්න භාවය ගැන ඕක එක විදියක් ඔය ධර්මයේ කල්පනා කරන. ඕක ජර්මන් හාන්දරු දෙක්ක මට ඒ කාලේ ශාන්ත වෙනකොට වජිරරාම එහෙම ඔය මේ වගේ රස්නි කාලයක පොඩි පෝච් එකට ගිහිල්ලා ඕක තේරුම් කරනවා. තේරුම් කරනකොට මට ඒ කියන්නේ මාත් එක්ක හරි මං ශාන්ත වෙලා ඉන්න වෙලාවට තමයි ඒක මට මතකයි. ඒතර මට ඒකෙන් තවත් ශාන්තියක් එනවා. ඊට පස්සේ ස්වයංවර්සිත එක මේ වගේ ඉන්න අවස්ථාවක් මට ලැබුණා. ඒ ඉන්න අවස්ථාව දවස් 14ක්. ඒකෙදි තමයි මේ පිංගුතුලට දෙන දේවල් ටික තියෙන්නේ. ඒකෙදි තමයි අර මේ අර ඔය තේරුම් කරූප එක හරි අමුතු මට්ටමකට කියන්නේ මට හරි පුදුම විදිහට තේරෙන මට්ටමක්ම ඇති වුණා. ඉතින් මේ කියන තේරුම ගෙනියනවා තමන්ට තේරුම් කරන්න බැරි වචන වලට දාන්න බැරි අත්දැකීම් වලට. ඒකයි මේකේ බලාපොරොත්තු. එකපාරටම අද මේක දැන් මාස ගණන් ඊට කලින් ඔහොමම හම්බෙවි වෙච්ච දෙයක්. ඉතින් මේක පොඩි සාම්පලයක් මට පේන්නේ මේක එක විදියක්. වෙන තමන්ටත් මේ වෙන සූත්‍ර බලනකොට වෙන වෙන විදිවලින් මේ ධර්මයේ එක එක විදියට ක්ලික් වෙන්න පුළුවන්. මේ පාර වෙන්නත් පුළුවන්, තව කාලෙකින් පස්සේ වෙන්නත් පුළුවන්. ඔක අපි දන්නේ නැහැ. හැබැයි මට නම් විශ්වාසයි මේක එකම පාරක ඉන්නේ තමන්. හරි ෂුවර් එකට අත් දකින්න පුළුවන් පාරක ඉන්නේ. එහෙම ගත කරපු උත්තමයොත් උන්වහන්සේලා එදා මේ මම අර උදේ කිව්වා වගේ ඉදීම සම්පදාය කිසි මේකක් නැතුව මේ නිවන් දකින්නම මේ සසර මේක අඳුරගෙන පරිස්සමෙන් පවු කරගන්න නැතුව ඒව ගැන අපිට හොඳට තේරුම් කරා. මං කිව්වා ඉහෙළම දේ වැරදිට පාලනය කරන්න පරිහරණය කරන එක ලොකුම පවක් කියලා උන්වහන්සේලා ඉතින් වගේන. ඒ වගේම විවේචනය කරන්නෙත් නැතුව උන්වහන්සේලා ඒක ලස්සනට නැතික තිබ්බා. හොඳ මේ මොනහරි අපි කියමුකෝ දැන් උන්වහන්සේ දැක්කේ කලේ බෝධි පූජා හරි මොනහරි පූජා ඒවා එහෙම වුණත් ශාසනයේ කෙලින්ම ප්‍රතිපදාව දේවල් නෙමෙයිනේ. උන්වහන්සේ දැන් ස්වයමත මට එදා ඒ කාලේ කියනවා ඒ ඔක්කොම අයින් කරෝදින් ශාසනයේ තව දවස්සක් දෙකක්වත් තියෙන්නේ නැහැ කියලා. ඒකන හොඳ ගුණ මේ හරියට දර්ශනයක් ඇතුව හොඳ බොහොම මන්න ඕම හම්බෙයි කියලා හිතන්න අමාරුයි. එතකොට කිව්වේ ඒවා අනුබල කරන්නේත් නැහැ, ඒවා ක්‍රිටිසයිස් කරන්න යන්නේත් නැහැ. අන්න ඔහොම මේ යන ක්‍රමයක්. මොකද මේක පරිපූර්ණම වෙන ආකාරයේ යම් දේවල් වැටහුනොතින් තමන්න තේරෙයි. තව තමන්ගේ කර්මත් එක්ක සම්බන්ධ වෙලා තියෙන හැටි. දැන් මං ඉස්සර මහාන වෙන එක ප්‍රමාද කරාම ස්වාමීන් වහන්සේ ධෛර්යය දෙනවා මහාන වෙන්න. මම ඉතින් මට මුලට ආසුනාට පස්සේ ටිකක් පස්සට යන්න පටන් ගත්තා. වටපිටාවල් දැකලා. ඉතින් මම හිතුවා මටත් ඔහොම වෙයි කියලා හිතලා මම හිතුවා මෙහෙම ගිහිව බවුන් වඩවඩ යන එක හොඳයි කියලා. එතකොට තමයි එක දවසක් මට බැරිම තැන වංකුව සමයමන්සට බන්තේ. මම බන්ති කියන්නේ මම කියන්නේ ඉස්සර වෙනරබල් සර්. I can't become a monk. The monasteries are deteriorating. The monks are deteriorating. The sasana is deteriorating. කියලා මං කිව්වා. මගේ දියා බල්ලෙක් කිව්වා your consciousness is deteriorating. That's why no, you enter the sangha and help each other and do this practice, same practice kiya. I think ek passe prayogikawa therei tamanta ewa mata godak danichcha therichcha welawal thiyena. Dan man eda kiwe dan ara welaye hitenna puluwanne. Araka honda example ekak. Man kiwwa deku de ara dawas 3ak kohomada mage langim inna kenek mata wancha karanawa kiyala kiyape. Nadda? ඔව් මේක තමයි කේක තැන්වල කියනවා අද දවල් කිව්ව එක තැනක නෑ නේ ඒක මට උනේ මාස දෙකකට ඉස්සලා ඉන්දියාවේ වඩිනකොට ඒ අර මේ මොකද්ද මාර්තු මාසේ ඒ මේ මොකද්ද මට පණිවිඩේ යවලා තිබ්බේ මාර්තු මාසේ මුල වගේ මේක සිද්ධ වෙනවා කියලා පණිවිඩේ ආවේ මේ මාර්තු මාසේ 15 16 20 වගේ ඔන්න දවසක මේකේ තිබ්බේ පණිවිඩේ ඒ ඉෂිඋන් වහන්සේලාගේ තිබ්බ පණිවිඩේ තිබ්බේ මට මොකද 9 10 11 hari 7 8 9 hari මට මතක නැහැ ඔහොම ওই දිනවල වල මගේ ළඟින් ඉන්න කෙනෙක් මාව මට මේ මොනවාද මේ වංචා කරනවා කියලා ළඟින් හිටපු කෙනෙක්. එතකොට ඒක මොකද එහෙම වෙන්නේ මම පෙර භවයේ වංචා කරපු එකේ විපාක මේ වෙලාවේ එනවා කියලා. එතකොට අපි කරපු එකක් නේද? අපේ ඒ ගතිය තිබ්බ අපි කරපු ඒවා විතරමයි අපිට එන්නේ. ඉතින් අපිට දකින්න ලැබෙන අහන්න ලැබෙන. ඉතින් කොහොම හරි ඒක ඒ කාලේ දවස්වල මම කිව්වා නේද උදේ නැද්ද? ඒකනේ ඉතින් එතකොට ඒක හරියට මේ දවස්වල ඇත්තට මේක වුණා මාව අවුරුදු 15ක් විතර දකුණු ඉන්දියාවේ එහෙම ගෙනියන යටියක් යට දුප්පත් මේකයි හොඳ හදවතක් තියෙන හොඳ කෙනෙක්. ඉතින් දෙන්නේ යට මොකක් හරි වැරදි කල්පනාවක් එයත් බලන්න ඉතින් මම මොකද මේ ස්වාමින්වහන්සේට මෙහෙම යක් කරේ කියලා. ඉතින් කොහොම හරි මේ එදා එකන හොටෙල් එකේ වෙච්ච දෙයක් හොටෙල් එකේ මාව බස්සන්න එයා දානකොට එයා ගෙවනවා මේ මුදල් ටික එයා කරනකොට එයා අතරම ඒකට 1000ක් තියෙන එක 2000ක මේකක් දාලා තියෙනවා. ඉතින් එදා මට කවදාකවත් නැතුව මේ හොටෙල් එකෙන් අර නේද රිසෙප්ෂන් එකෙන් අහගෙන යන්න හිතුණා. මම කවදත් එහෙම කරන්නේ නැහැ. ගාන කීයද කියලා. අනේ අතරම ඉතින් ඒ වෙලාවේ ඉතින් කොහොම හරි මම ඒක දන්නවා කියලා යට දැනුවත් කරා. මෙහෙම හොඳටම තිබ්බනම් අවබෝධය එහෙමත් අවශ්‍ය නැහැ. අපිට ඕක දැනෙන්නේ වුණේ නැහැ කියලා හරි වගේ දැනෙන්නේ නැති තත්වයකට සංඥා වෙනවා නම් තමයි කමඨහන ප්‍රබලව තිබ්බනම් තමයි ওই කර්මය හොඳටම අහෝසි වෙන්නේ. දැන් අපි ওই වගේ දේවල් වලින් කොච්චර අපි අලුත් කර්ම කරගන්නවද? සමහරට අපිට ඒක දන්නේ නැතිකමයි ඒවත් එක්ක ඉතින් ඔහොම තමයි යන්නේ. ඉතින් මම අර ඕක තව එකකට තේරුම් කරනවා අපිට මේ ඒ කියන්නේ විඥාණය එන්නේ අපි කරපු සංස්කාර කර්මය අනුව. තද විඥානේ තුල තමයි අපිට දැනෙන්නේ. අපි දැනීමක් දුන්න එකක් තමයි අපිට එන්නේ. එතකොට දැනෙන්න අපිට විඥානේ අවශ්‍යයි. මේ කයක් තිබිලා විතරක් මදි. ඒතර කය තුල තමයි ඒ කය අපිට ලැබෙන්නේ ඒ විඥානේ පහළ වෙන්න පුළුවන් ආකාරයට. ඉතින් ඒ පහළ වෙන්න දැන් ගෙම්බෙකුට එන්නේ වෙන විඥානයක්. එයාගේ අඟ අනුව. ඉතින් අපිට මනුෂ්‍ය ලෝකෙත් එකම තලයක උනත් එක එකයට දැන් යුද බිමකට යන්න වෙයි කෙනෙකුට. මොකද එයා එදා ඉස්සර වයලන්ට් මේ බොහොම මේ වයලන්ට් දේවල් කළා තියෙනවා. එතකොට ඒක යාට ආයි අත්දකින්න එයා ඒ අඩවියකට යන්න වෙනවා. එක්කෝ අපිට සැරපරුෂ මේ සමාජයට හොඳ ගති උනත් තියෙන මහත්යන් උන කෙනෙක් හම්බෙන්න පුළුවන්. එතකොට අපි අර ඒක ඉන්නකොට අපි ඉස්සර සරපර්ෂ වෙච්ච එක මික්ස් වෙලා තමයි ජජ්මන්ටල් අරවයි මේවා එක ගාන්ට මැච් වෙලා තමයි එන්නේ. ඉතින් රස්සාව කරන තැන්වල කලීග්ස්ලා ළමයි ඔය ඔක්කොගෙම ඔය විදිහට දේවල් ටිකක් තියෙනවා. අපි දන්නවනම් මොන මොන විපාක රස්නේ නේද කටිට අද මම 32යි මෙහෙට පුරුදු නැතුව ඇති. ලංකාවේ අපේ සවිමන්සිටේම හැරුවා නම් කමක් නැහැ. දැන් රස්නේ සවිමන්ස කරගත්ත. ඕ ඒක හැරෙන්න රොටේට් වෙන්න දාන්න. එතකොට රොටේට් හරි එහෙම හැරුවත් කමක් නැහැ සවිමන්ස එක. නවත්තන්න කමක්. ඔව් නවත්තනවා. ඒ පැත්තට හරවනවා. නැහැ ඒ පැත්තට. ඒ තාජුට්ටගේ පැත්තට හරවනවා. අන්න හරි. ඉතින් මේ එතකොට අපිට ඒක එහෙම ගැළපිලා තමයි පිංගුතුනි එන්නේ. ඉතින් ඒක අපිට මේ තේරුනොතින් අර ඒක ලොකු තේරීමක් දැනීමක්. එතකොට අපේ ඔය ලොකු දැන් හිතන්න ඔවත් එක්ක අපි කොච්චර ගැටෙනවද ලෝකෙත් එක්ක. පුදුම ගැටීමක් සමහර මරා ගන්නවා කොටා ගන්නවා. සමහර ගොඩාක් කාලයක් කරපු උදව් ඒවත් ඔක්කොම අමතක වෙනවා. මේ පොඩි වෙලාවක ඒක අපේ විපාකත් එක්ක වෙච්ච දේවල් උත් එක්ක. ඉතින් මම අරක තේරුම් කරන්න කමක් නැහැ. මේ දැන්ටම ප්‍රශ්න ගොඩක් ඇවිල්ලා නේද? කවුද? ඒ කියන්නේ ලියලා තියනවද මේවා? පළවෙනි දවසේ මෙහෙමනම් මේ අද ලියපේවද නැත්නම් ඊයේ ගෙවල් වලින් ලියලා අපේවද? නැත්නම් මුළු දවසම ලියුවද මේක? කියන්නේ නැතර හරි වැඩ නෙමෙයි පින්දුනි. ආ නෑ හරි සමාකයට not letting me leave. I can practice in the morning before work. Please advise on. නෑ පින්දුනි එක දවසක් ප්‍රැක්ටිස් කරත් වටිනවා. පැය කීපයක් ප්‍රැක්ටිස් කරත් වටිනවා. ඒකින්ද කලබල වෙන්න එපා. ඔහොම රාජකාරී වැඩත් එක්ක ඇවිල්ලා කොහොම හරි කරා කියන්නේ ඒක පවර්ෆුල් වැඩි. තමන්ගේ ලොකු උනන්දුවක් ධෛර්යයක් තියෙනවනේ. ඒක ඉදිරියට අනිවාර්යයෙන්ම බලපානවා. ඒකයි මේවා රිට්‍රීට් අවශ්‍යත් නැහැ ඉස්සරහට. ඕක ඒ ධෛර්යය ඒ උනන්දුව ඒක අනිවාර්යයෙන්ම තමන්ට බලපානවා. I'm practicing in the morning before work. Oh, ඒක හොඳයි. වැඩට ඇඩ්ඩිස්ලා එතකොට ඒක හොඳ අයිඩියාක් එයි කර්මේ කපා ගන්න ඒ වැඩ කරන තැන්වල. මොකද මෙතන කරන එක ප්‍රායෝගිකව තමයි රස්සාව කරන තැන්න ඇප්ලයි වෙනවා නම් තමයි වටින්නේ. මෙතන විතරක් රිට්‍රීට් වෙලා මදි. ඒක අතනදි වෙනවා නම් තමයි දිනචරියාවත් එක්ක ඒක තමන්ගේ දන්නේම නැතුව මාසයක් දෙකක් යනකොට ඒ ඔක්කොම කැපෙන්න පටන් ගන්නවා. තමන් නියම ගමනේ යන්න පටන් ගන්නවා. ඕන්නේ ආරණ්‍යයක් කියලා තැනක් කියලා අවශ්‍ය වෙන්නේ. මේ අපින්ගොතනි මම ඔක්කොම උත්තර දෙන්නම්. අනිත් ආත්මය ඇවිල්ලා කවන්නේ මම පුළුවන් බලන්න. මේක හොඳයි කාබ්‍රේට කියලා කියව කියව ඉන්න පුළුවන්. මෙච්චර මේවා ලියන්න මේක දැන් මේක ඔක්කොම අමතක කරලා හිස් කරගෙන එන්න කමන්නේ. මොනවත් හිතන්න යන්න එපා. එතකොට මම සාමාන්‍ය මේක තේරුම් කරනවා. මේක චුට්ටක් කල්පනා කරන එකට ගමු. මේක හරියට එනවනේ. දැන් විඥානේ අපිට ගොඩාක් විශේෂයෙන් වෙන් කරන්න පුළුවන් මේ කයයි මේ විඥානේ කියලා වෙනම. ඒ කය අපිට දන්නවා භෞතික වශයෙන් අපිට හොඳට පේන්න තියෙනවා. එතකොට මේ විඥානේ කියන එක විශේෂයෙන් වෙන් කළා ගන්න පුළුවන්. සිහිය අපි මම එකට වචනයක් දානවා බර වචනයක් නෙමෙයි සිහිය කියන එක. එතකොට මේ සිහිය නැතුව ඉන්න අවස්ථාව පොඩ්ඩක් කල්පනා කරොත් සිහිය කියන එක ටිකක් තේරුමක් එනවා. එතකොට සිහිය නැතුව ඉන්නකොට අපිට තේරෙනවා කිසිම රෙස්පොන්ඩ් නැහැ. අපිට උනා සිහිය නැති වුණා නම් මට නම් තාම වැටලා නැහැ. අර ඔපරේෂන් එකක් කරන්න මේ හරිය මෙහාට ඇනස්තීසියා කරා මේ හරිය හොඳට සිහිය තිබ්බා. කොහොම හරි මේ සිහියේ මේ මොනවාද නැති අවස්ථාව අපි ගත්තොත් ප්‍රධාන වශයෙන් තමයි දැනෙන්නේ නැහැ. ඒක අපි දන්නේ සිහිය නැහැ කියලා. එතකොට මේ මොනවාද සිහිය තොර දැනෙන්නේ නැති එක තියෙනවා. එතකොට මේ සිහිය නැති වෙලා අපි කවුරේ අපිට ගහලා හරි මොකකින් සිහිය නැති වුණා කියමුකෝ. සිහිය ආවා කියලා කොහොමද දැනගන්නේ? අපිට පොඩ්ඩක් මේ මුලට මොකද වෙන්නේ දැනෙන්න පටන් ගන්නවා. දැනෙච්ච දේ සංඥා වෙන්න පටන් ගන්නවා. සංඥා වෙන දේ අනුව රියැක්ට් වෙනවා. අපිට ප්‍රශ්න අහනකොට උත්තර දෙන්න පුළුවන් තත්ත්වයකින් ඉන්නවා. ඒතර කොහොම හරි මේ දැනීමයි සංඥාමයි මේවා අංග සිහියේ. මේ සිය විඥානය කියන එක පේන එකක් නෙමෙයි. මේ නිතරම මේ පහළ වෙලා තියෙන්නේ. අපි ඒක අස්සේ ඉන්නේ. එතකොට මේක අපිට හිතෙන් බලන්න තියෙනවා මේවා. මේක අපිට පුළුවන් මේකේ qualities ගැන හිතලා. මේ කය තියෙනවා මෙහෙම. ඊට පස්සේ තියෙනවා දැනීම, සංඥා වීම. සංඥා වෙන විදියට සැපයි කියලා සංඥා වුණොත් ලෝභෙන් react වෙනවා. දුකයි කිව්වොත් මධ්‍ය මේ ද්වේෂෙන් ඒ වගේ neutral තිබ්බොත් මධ්‍යස්තව. මේ reaction එකට කියනවා reaction එකට කියනවා සංඛාර කියලා. මේක තමයි පටිච්චසමුප්පාදෙත් මේ කර්මය සංඛාර පත්‍ය විඥානං කියන්නේ. ඉතින් මේ සංඛාර කරන්නේ මොකද්ද? ඒකට උඩින් තියෙන්නේ මොකද්ද? අවිද්‍යාව. අවිද්‍යා පත්‍ය සංඛාර. එතකොට මේ මේ හේතුවෙන් මේක එනවා. එතකොට මේ මේ අවිද්‍යාව දැන් මේ අපි දැන් මේ කල්පනා කරන එකම අවිද්‍යාව නැති කරන කල්පනාවක්. මේක වැඩ කරන්නේ කොහමද? මේක පහළ වෙන්නේ කොහමද කියලා මොහොම කල්පනාව නගනකොට මේ අවිද්‍යාව නැති වෙන කල්පනාවක්. එතකොට පින්වතුනි මේ පොඩ්ඩක් ඉන්න. පොඩ්ඩක් දිස්ස. කලින් ලාවට සෙම ටිකක් තියෙනවා. එම සෙම ඇවිස්සලා නැන්නේ. Come on, Miss Manu. Come on, thank you. More ping. එතකොට මේ විඥානය මේ නූතන යුගයේත් නූතන යුගයේත් මේගොල්ලන් තේරුම් ගන්න ගොඩක් බලනවා. හැබැයි බින්දු ගොඩක් බින්දුවක්වත් තේරෙලා නැහැ. මේක හේතුව තමයි. ඒගොල්ලන් ගොඩක් භෞතිකව න්‍යිරෝන් න්‍යිරෝ සයන්ටිස්ට්ලා වුණත් කද මාත්‍ය. නූතන නූතන එතකොට මේ න්‍යිරෝ සයන්ටිස්ට්ලත් ඒගොල්ලන් මේ විඥානේ මොකද්ද කියලා හොයනවා. කොන්ෂස්නස් එක කියලා නම් කළා. එතකොට මේගොල්ලන් වැඩේ තියෙන්නේ න්‍යිරෝන්ස් වලයි මේ භෞතිකව මේක තේරුම් ගන්න බලනවා. ඒක කවදාකවත් වෙන්නේ නැහැ පිංගොත. ඒක හරියට ඉලෙක්ට්‍රික් කරන්ට් එක මේ ඉලෙක්ට්‍රික් වයර් එකක ඉලෙක්ට්‍රික් කරන්ට් එක දුවනවනේ. එතකොට ඒක කරන්ට් එක ඒ කියන්නේ ඉලෙක්ට්‍රිසිටි මේ වයර් එක නැතුව දුවන්න බෑ. ඒ වයර් එක අවශ්‍යයි. හැබැයි වයර් එක මේ ඉලෙක්ට්‍රික් කරන්ට් එක ඒක ෆ්ලෝ වෙන එක මේ වෙනස් වයර් එකට වයර් එක පාවිච්චි කරනවා. හැබැයි ඒක වෙනස්. ඊට පස්සේ බල්බ් එකපත් වෙනවා. එහෙම ඒ එතකොට මේ විඥානයත් ඒ වගේ. විඥානය අපිට නිකන් හිතන්න පුළුවන් නිකන් ජීව මේ මොකද ඒ කියන්නේ ජීව ශක්තියක් වගේ. ලයිෆ් ෆෝස් එකක්. එතකොට ඒක කර්මානුරූපවයි ඒක හැම දෙයකටම තැරවිලා තියෙනවා. එතකොට ඒක මේ රූපේ පාවිච්චි කරනවා. හැබැයි ඒක රූපෙන් වෙනස් එකක්. රූපේ නැතුව කවදාවත් විඥානය පහළ වෙන්න බෑ. ඉලෙක්ට්‍රික් මේකක් ෆ්ලෝ වෙන්න බෑ. වයර් එකක් නැතුව, කන්ඩක්ට් එකක් නැතුව. අන්න ඒ වගේ. ඉතින් මේක ඉලෙක්ට්‍රික් වයර් එක පාට ඉගෙන මේ කොච්චර මේවා කරත් අපිට මේ කරන්ට් එක දැනගන්න බෑ වගේ විඥානය දැනගන්න බෑ. ඔය න්‍යිරෝ සයන්ටිස්ට්ලා න්‍යිරෝන්ස් ඔස්සේ කල්පනා කරන එකත් හොඳයි මත්. කොහෙද? කොම්පටකි මොකමයි මාත තමයි කර්ටන් එක. එතකොට අර එතකොට අනිත් එක තමයි මේ විඥානය කියන එක දැනුවත් වෙලා තිබ්බ කාටද? ඍෂිවරුන්ට. එදා බෝසතන් වහන්සේට බුදු වෙන්න පෙර දැනුමක් වෙලා තිබ්බා. ඒක දැනගෙන හිටියා මේ කර්මානුරූපව විඥානෙන් පහළ වෙන්නේ කියලා. එතකොට ඒ කාලේ කියන්නේ මොකද මේ අපි ඉස්සරාත්මවල මේ මොනවාද ලෝභයෙන් ද්වේෂයෙන් සිතුවනම් කිව්වනම් කරානම් අන්න ඒකේ විපාකයක් වශයෙන් කියන එක ඒගොල්ලන් දැනගෙන හිටියා. විශේෂයෙන්ම මේ ප්‍රකට කර්ම. ඉතින් ඒකේ නිදහස් වෙන්න ඒගොල්ලන් භාවනා මාර්ගයක් මතු කරා. තේනවා දැනුත් ලෝභය આવොත් ද්වේෂය આવොත් ඔන්න ආයක රිපීට් වෙනවා. එතකොට බෝසතන් වහන්සේ ඒ ඉෂිවරු ඒ වගේ පෙරම්පුර ණයනේ ඒගොල්ලන් කරපු වැඩේ ඔය සීල සමාධි සතිය ඔබ වඩලා හුදකලා වෙන එක ඉන්ද්‍රියංගේ සීලේ කුවම ඉන්ද්‍රියංගේ පිනවීම කන්ට්‍රෝල් කරලා නැති කරන පැත්ත ඒව ටික වඩන්න පටන් ගත්තා. එතකොට ඒගොල්ලන් ධ්‍යාන මට්ටමකට සීල සමාධි මට්ටමකට මතු කරගත්තා. එතන මේ සමාධියේදී ලෝභය ද්වේෂය නැහැ. එතකොට තේරුණා ඒක විමුක්තියක් හැටියට සැලකුවා ඒ කාලේ. කවුද එක්කෙනෙක් ඇතුලේ මං හිතන්නේ. ඉතින් වාසෙල්ලමට කිව්වේ මම දැන් මේ අපේ මහත් අපේ කවුද මේ අපේ වඩම්මන මහත්තුරුන් කියනවා වගේ මොකක් හරි බැක්ටීරියාක් ඇතුලේ එන කවුරුත් නෙමෙයි. ඊට පස්සේ මේ කොමාරි ඒගොල්ලන් එක දැක්කා යම් රාගය ද්වේෂයත් එක්ක ඉස්සර ආත්මය කරපු එකත් එක්ක. ඉතින් මේක නිදහස් වෙන්නේ කොහොමද? සමාධියත් එක්ක ඒගොල්ලන් තියෙන ලෝභය ද්වේෂය නැහැ. මේක ඒගොල්ලන් විමුක්තියක් හැටියට සැලකුවා ඒ කාලේ. එතකොට මේ මනස පිරිසුදුයි, ලෝභය නැති ද්වේෂය නැති මනස. එතකොට ඒක ඒගොල්ලන් ඒ කාලේ නම් කරා පියෝ කොන්ෂස්නස් එක කියලා. අපි කියමු සිංහලෙන් කිව්වොත් පවිත්‍ර විඥානය නැත්තම් සච්චිත් ආනන්ද ඔය වගේ අදහස් මෙව කරා. ඉතින් එතනදී හැබැයි තාමත් විඥානයක් තියෙනවා. විඥානයේ තියෙන තැන නාම රූප තියෙනවා. මේ ලෝකෙ නෙමෙයි බ්‍රහ්ම ලෝකෙ. ඒක තමයි බෝධිසත්වයන් වහන්සේ. තව විඥානකින් දැන් මේ විඥානේ තව විඥානකින් නිදහස් වෙන්න විදියක් නැහැ. මේ බෝධි මූලිය තමයි භාගතුන් වහන්සේ මේ විඥානේ පඤ්ඤාවෙන් නිදහස් වෙන ආකාරය. ඔක තමයි දැන් විශේෂත්වය. දැන් මේක අපි මේ වඩන්නේ මේ ඔක්කොම මේ භාවනාවේ තියෙන්නේ පඤ්ඤාව අවදි කරනවා. ඒකට හේතුව අවිද්‍යාව දුරු වෙනකොට, පඤ්ඤාව අවදිනකොට අවිද්‍යාව දුරු වෙනවා. අවිද්‍යාව දුරු වෙනකොට සංඛාර දුරු වෙනවා. සම්පූර්ණම රියැක්ෂන්ස් නැති වෙන්න පටන් ගන්නවා. ඒක දුරු වෙනකොට කර්ම නියම විදියට අහෝසි වෙනවා. ඒකත් එක්ක විඥාන අහෝසි වෙනවා. මේක හොඳට තේරුණා නම් ඒකයි තමයි මේක හොඳට වඩන්න බලනවා. මේකේ ලින්ක්ස් ටික කල්පනා කරලා මෙනී කරලා ඒ කල්පනා කරන එකම ප්‍රඥාව අවදි කරන එකක් වෙනවා. ඒකත් එක්ක කොහොම කරන්න තමන් පුරුදු වෙනවා දන්නවා. මේකට විසඳුම මෙච්චරයි. තමන්ගේ රියැක්ෂන් අඩු වෙන්න ඕනේ. දැන් මේකේ උනත් මේ සහභාගී වුණා නම් ගිහිල්ලා රියැක්ෂන් එක කියන්නේ මොකද්ද? ඒ කියන්නේ අපි රියැක්ෂන් එක කියන්නේ අපිට මොකක් හරි හොඳට ස්කිල්ෆුලි කාර් එක එලවුවා කියන එක නෙමෙයි. මොකද ඒක GPS එක බලාගෙන ප්‍රශ්නයක් නැතුව හැමතැනින්ම හරි පාරවල ඒක එක දක්ෂතාවයක්. මේකේ මේ රියැක්ෂන් එක නැහැ කියන්නේ ලෝභයෙන් රියැක්ෂන් එකක් නැහැ ලෝභෙත් එන්න තියෙන තැනකදී. ද්වේෂයෙන් රියැක්ෂන් එකක් නැහැ ද්වේෂෙ ඉන්න තැනකදී. මෝහෙන් රියැක්ෂන් එකක් නැහැ මෝහෙ එන්න තැනදී. ඔය පැත්තෙන් රියැක්ට් වෙන්නේ නැති එකක් තමයි තියෙන්නේ. ඒක ඉස්සර අපේ ගුරු ස්වාමීන් හැමලිම මේක අපි බලන්නේ ධර්මය යනකොට චේතනාව පිරිසුදු කියලා. අපිට වැඩේ හරියට කරනවා නෙමෙයි මේක වැඩක් වෙන්නේ නැහැ. මේක බලන්නේ චේතනාව හරිනම් ඔක්කොම හරි. චේතනාව හරියට කරනම් ගැව්වත් හොඳයි. චේතනාව හරි නැතුව තැම්පත්ව ගියත් වැඩක් නැහැ. ඉමීට තැම්පත්ව කියලා මරනවනම් මම මේව දැකලා තියෙනවා. කුකුලෙක් කපනවා තැම්පත්ව ගිහිල්ලා. මාත් බැලුවා මේක මේ සමාධියක් වගේ මේ කට්ටි යනවා. ඉතින් ඇත්තටම තමන්ගේ හිත ඇතුලේ අර චේතනාව පිරිසුදුව බාහිරින් ඇත්තටින් බාහිරෙත් ඒක පෙන්නුම් කරනවා යම් විදියකින්. මම නිකන් කියන්නේ. ඉතින් මේ චේතනාව පිරිසුදු වෙන එක අර විදියට අලෝභ අද්වේෂ අමෝහ ඒ පැත්තට ඉතින් මේ ඒ වගේ මේක දකින්න ඕනේ. අපිට කේන්ති යන්නේ ඇලිම තියෙන හින්දා. ඇලිම ඇති වෙන්නේ අවිද්‍යාව තියෙන හින්දා, මෝහය තියෙන හින්දා. ඔය පිළිවට යන්නේ. දැන් මේ මෝහය නැති වෙන පැත්ත කරාම ඉබේම ඇලිම නැති වෙනවා, ගැටීමක් නැති වෙනවා. අන්න ඔහම මුලටම පහරක් දෙනවා. ඉතින් මේක එතකොට මේ විඥානේ පඤ්ඤාවෙන් නිදහස් වෙන ආකාරය තමයි කියන්නේ. දැන් අනිත් එක තමයි පින්තුල දන්නවා මැරෙනකොට අපි ඇත්තටම මේ මොනවාද අන්තිම මොහොතේ අන්තිම සිතුවිලි එනවා. ඒක අපි මේ දැන් මම දකින්න සමාජයක වයසක ගිය කෙනෙක් ඕක මං කියන්නදී ලක්ෂ වාරයක් දැන් වයසක ගිය කෙනෙක් මම දන්න කෙනෙක්. එයා නැති වෙන්න යනකොට, නැති වෙන්න වගේ අවස්ථා එනකොට දුර්වල වෙලා එයාට එයාගේ ඇන්සෙස්ටර්ස්ලා පේනවා ගොඩක්. ඒ කියන්නේ එයාගේ මැරිච්ච අම්මා තාත්තා. ඉතින් ඒ කතා කරනවා වගේ. ඉතින් මම ඒගොල්ලන්ගේ ගැන යම් පෞද්ගලික විස්තරයක් දන්නවා. ඒගොල්ලන් 1950 ගණන් වල ගොඩාක් පින් කරපු කට්ටිය. පින් අපේ සමාජයේ පැත්තෙන් බැලුවම සමහර කටින පින්කම් කොච්චරද ගානවා, තව දඹදිව ඒ කාලේ කොච්චරද ගාන, ඒ කාලේ යනවා කියන්නේ අමාරුයි. බුරුමේ ගිහිල්ලා රිට්‍රීට් කරලා තියෙනවා. අන්න එහෙම අපි ආරංචි. එතකොට සතර පොඩි සිල් ගන්නවා එහෙම කියලා. ඉතින් මං කල්පනා කරා මේ පෙනී ඉන්නවා කියන පින්තුනි මෙතෙක් කාලයක් ඉඳලා තියෙනවා. ඒ ඥාතියවත් ඒ තලයට ගණ්ඩ බලනවා. බැඳීමුත් එක්කන් මැරිච්ච හින්දා. එතකොට මේ බැඳීම් නැති කරන පින්කම කළා නෑ. එතකොට මේක මං කල්පනා කරා, මොකද ඒගොල්ලන් කොච්චර එහෙම සිල් අරන් ඒවා කරාට ඒ වටපිටාවේ ඒගොල්ලන්ගේ ඥාති, ඒගොල්ලන්ගේ පරම්පරාව, ඉතිහාසය, අතීතය, ඒවා ගැන සංඥා, ඒවා ගැන ඒවා නිරුද්ධ කරපු කමඨහන් වඩපු එකක් කරලා තියෙනවා මදි. ඉතින් ඔන්න ඔය අන්තිම මොහොතේ ඉතින් ඒ පින් වලට මොන හරි යක් තියෙයි, හොඳ මං අර කියන්නේ හොඳ ට්‍රාන්සිට් ලවුන්ජ් එකක් වගේ. මොකද ඔය ගොඩක් විතර ඔය තියෙන්නේ හරියටම ආත්මේ නැහැ. හරියට මෙතන ආත්මිකයන් තියෙනවා, තිබ්බට හරියට මේ මොනවාද කර්ම පින නැහැ, පිනයි තමන්ට හරි ආත්මයක් ලැබිලා නැහැ මෙහෙම යැවෙන්න. තාම නිකන් තව ආත්මයක් එනකල් හරියට ඉන්නවා වගේ අඩවියක්. ඉතින් ඇන්සෙස්ට්‍රල් වර්ල්ඩ් එක අද යුගයේ ගොඩාක් අය එතනට තමයි යන්නේ. මොකද වැඩේ මේ විදිහට මාර්ගය වඩන එකක්, ඇලීම නැති කරන එකක්, යහමින් කරන භාවනාවක් සිද්ධ වෙනවා අඩුයි පින්වතුනි. ඉතින් අද ෆෝන් උත් එක්කයි අරවත් එක්කයි අපි මේවා වැඩි කරලා එකතු කරලා මේක හැබැයි මෙහෙම කියලා හරි අඳුරගත්තොතින් තමන්ට පුළුවන් හිමීට තමගේ මනස පරිසම් කරලා ඩැමේජ් වෙන්න ඒක පරිසම් කරගෙන අර භාවනා මේ තලමාරු කරන එක මාස්ටර් කරගන්න. තලමාරු කරනවා කියන්නේ මහන්සි නැති, මනස කෙලෙස් රහිත, අර සැහැල්ලු වෙන ඒ කමඨාණක් වැඩිලා තමගේ හිමීට ෂිෆ්ට් වෙන, මේ වඩ ඉන්නකොට අර පාවෙලා යනවා වගේ සැහැල්ලු වෙන අත්දැකීමකට පුරුදු කරගන්න බැරි කමක් නැහැ. ඒක අපි වඩනකොට නිතරම, ඊට පස්සේ රස්සාව කරන්න යනකොටත්, වාහනවල ඉලවන්න යනකොටත් ඒක ගන්න පුළුවන් වෙනවා. ඒතර අරව ලෝභේ ද්වේෂයෙන් තොරව රියැක්ට් වෙන්න පුරුදු වෙනවා, ක්‍රියාත්මක වෙන්න පුරුදු වෙනවා. මේක අපිට බැරි කමක් නැහැ. මේක යහමින් උදේ කාලේ මතු කරගන්න. මේ වගේ රිට්‍රීට් වලට ආම හොඳට ඒක ලැබිලා, හොඳට මොකක් හරි අර ඒක සායන යහමින් ගිහිල්ලා ඒක තමයි පන්නරයක් වෙනවා. ඒව අර වගේ ලෞකිකදී කරගන්න. ඉතින් පින්වතුනි, හැබැයි සමාහක ඥාති මන් දැකලා තියෙනවා. සමා කට්ටිය දැන් මගේ සීයාගේ අම්මා පුතා එහෙ නැති වෙනකොට එක පුතෙක් ඔය මොනවාද ඔය ටිකක් දුරාචාරයයි සුද්දාගේ කාලේ මොඩක් දුරාචාරයයි තමුණාද මේ මොකද්ද ගැම්බ්ලිං වේව කරා කියලා අපිට ආරංචි. එතකොට නැති වෙනකොට කළු බල්ලු වෙනවා කියලා තියෙනවා. ඉතින් ඉංගලන්තෙම තමයි හිටියේ. ඉංගලන්තෙම ඉඳලා තියෙනවා. අපේ සීයා ඇවිල්ලා ලංකාවේ මේව කරා. මම හිතන්නේ පස්සේ කාලේ බැඳීම මේකත් හරිනේ. කොහොම හරි මේ මොනවාද කළු බල්ලු වෙනවා කියලා. ඒතර අර ආච්චි ඒ ළඟ හිටියත් ගිහිල්ලා නැහැ පුතා බලන්න. ඇතර මගේ සීයාගේ මගේ ආච්චි ගිහිල්ලා තියෙනවා. සීයාත් වෙන රටක ඉඳලා තියෙන වෙලාවේ හොංකොන්ද කොහෙද මේ ගිහිල්ලා ඒව මුණපාලා නැහැ. කොහොම හරි ආච්චි සීයාගේ නෝනා ඒ කියන්නේ ගිහිල්ලා අර මේ බල්ලා තියෙනවා. ඒතත් තමයි කිව්වේ කළු බල්ලු වෙනවා කියලා ඇහිලා තියෙනවා කියලා. එතකොට ඇහුණා කියලා. එතකොට අපේ මාමත් ඉඳලා තියෙනවා. යත්ත පොඩි ඇති කාලේ. එතකොට මේ ආච්චි මොනවද කරලා තියෙන්නේ? ඇත්තට අම්මා ඒ ළමයාගේ බුදු කාමරයට ගිහිල්ලා මේ පහනක් පත්තු කරලා ජපමාලාවක් තියාගෙන මෙහෙම මේ පහන පත්තු කරන් මේ භාවනා කරන් ඉඳලා දැකලා තියෙනවා. කිසිම කඳුලක් දැකලා නැහැ. මං හිතනවා මේ වගේ ආච්චිලා මේ වගේ පරපුර ඔය ඕවා ටික දාලා නිදහස් වෙලා යනවා ඉහළ තැනකට. මෙහෙම වඩපු. ඒතර තේරෙනවා ඒ ස්වාමි ඒ ආච්චිලා ගාල්ලේ බුරුම පන්සලත් එක්ක ගොඩක් සමීපව ඉඳලා තියෙනවා. ඒතර ඒකේ පින්තූර තියෙනවා. ඒකලන් තරුණ පොඩි කාලේ මහාන කළා තියෙනවා. తాවකාලික පැවිද්ද කියලා කියන්නේ. ඒවා කළා තියෙනවා අපේ 108යි ඒ ආගේ අර ඔය 108යි. එතකොට අර මේ බුරුම පන්සලේ ඒ ෆොටෝ එකක් තියෙනවා. පෝට්‍රේට් එකක් අර ඒ දෙන්න පොඩි දෙන්නෙක් හැටියට පාන කළා. අර හාමුදුරු ටික පිටිපස්සේ ඉන්නවා. එක දකින්නකොට පේනවා ඒ උන්වහන්සේලා කමාන්ඩෝස්ලා වගේ ස්වයං වංශලා. ඒ කියන්නේ දකින්නකොට පේනවා ප්‍රතිපත්තිය මොනාරියව කරගෙන. ඉතින් මේ කට්ටියනි ආශ්‍රය කරන්නේ නැත්තේ. එතකොට ඒ එනර්ජි එක ඒ කරන ප්‍රැක්ටිස් එක අපිට ලැබෙනවා. අපිට උනත් අද මේ සොයි මාසේ මට මුණ ගැහුන් නැත්තම් හිතා ගන්න අමාරුයි. මේ ගමන යයි කවදාද දැන් යයි තමයි වයස ගියන් පස්සේ. එදා තරුණ කාලෙදී මේකට පිවිසෙයි කියන එක හිතන්න අමාරුයි. ඒක ඉක්මනට ඉක්මනට පින මෙයා කර මාත් ඉතින් ඇලිලා ගියා ස්වාමි මාසෙත් එක්ක නිතර මාශ්‍රෙත් එක්ක හිටියා උපස්ථානෙට ගියා ඒවත් එක්ක අරක ඇතර මටයි ඒ යහපත වුණේ. ඒක ඉක්මනට ඉක්මනට මේ ගමන වේගවත් කළා. ඉතින් මේ අර ඒම ඇලෙන මට්ටම ඒ මට්ටමට මෙයා වුණොත් පින්වතුනි අනිවාර්යයෙන්ම ඉතින් මට විශ්වාසය දැන් මේ අද අපි හම්බ වෙලා දැන් මේ යන ගමනත් එක්ක තවත් කට්ටියක් ඇති වෙන්න ඕනේ මෙහෙම ගොඩ වෙන මේ ගමන කතා කර කර ඉන්න එකක් නෙමේ. මරණකොට මේ කට්ටියක්ම ගොඩ වෙලා යන පැත්තකට අනිවාර්යෙන් හැරෙන්න ඕනේ නැත්නම් තේරුමක් නැහැ. ඉතින් බැරි කමක් නැහැ. මට හිතෙනවා ඊටත් ඉස්ස කාලෙටත් වඩා ශක්තියක් මේ කාලයෙන් ඩිඩ තියෙනවා. ඒ පැත්තට ඉතින් මේකේ එතකොට අර විඥාණය ඔය විදිහට අන්තිම මොහොතේ අර අරමුණක් එනවා. එතන මේ විඥාණය මේකත් තේරුම් ගන්න ඕනේ. විඥාණය පහළ වෙන්නේ හේතු ටිකක් මත. ඒ හේතු නැතුව පහළ වෙන්නේත් නැහැ. ඒක බුදුහාඳුරෝ ඒක තමයි ගොඩක් එක හොඳටම තේරුම් කරලා දෙන්නේ. විඥානේ තියෙන කොටස්සුත් කියනවා වේදනා සංඥා සංකාර කියලා. ඒ තියෙන ටික දැන් මේවා ලියලා මෙහෙම කරලා තියෙනවා. මම එදා රිට්‍රීට් එකේ ඇහුවා බර්මින්ගහම් වල ඇහුවා දන්නේ නැහැ ඒක. මේ දැන් මේ වේදනා සංඥා සංකාර මේ පොතේද තියෙන්නේ අපේද තියෙන්නේ කියලා. කොහෙද තියෙන්නේ? ආ දැන් අපි බයොලොජි හැම ඉගෙන ගන්නකොට කිඩ්නි එක ගැන හાર્ට් එක ගැන මේ පොතේ ලියනවා. එතකොට මේ කොහෙ තියෙනවද මෙතන ලියලා තියෙන්නේ? මේ අපේ ගාව තියෙනවා. අන්න ඒ වගේ තමයි මේකෙත් මේ කොටස් මේ කියවනකොට තමන්ට ඒක තේරෙන්න ඕනේ. මෙතන තමන් ගැන මේවා කරන්නේ මොකද? මෙතන තියෙන්නේ තමන් ගැන මේ පරපූර් පරතරේට වටහා ගන්න එකකට මේ යන්නේ. පරමාර්ථ සත්‍ය දැනගන්න වටහා ගන්න දැනගන්න විතරක් නෙමෙයි අවබෝධ වෙන එකකට තමයි මේ ව්‍යායාමයේ කරන්නේ. එතකොට මේ විඥානේ පහළ වෙන්න මේ කරුණු ටිකක් එනවා. මේක ආයි මතක් කරලාට කමක් නැහැ. මේ කන තියෙනවා, ශබ්ද තරංග තියෙනවා. ওই දෙක පෙර විපාක මත තමයි එන්නේ. එතකොට අපේ තණ්හා කරන ස්වභාවය අනුව අපි මුලට එනවා ඒකට යොමු වෙන ස්වභාවයක්. ඒකට කියනවා මානසිකාරය කියලා. ওই තුනම එකතු වුණාම එතනදී ස්පර්ශය කියලා එන සිද්ධ වෙනවත් එක්කම දැනෙනවා. මේ ඔක්කොම ෆාස්ට් වෙන්නේ මේ දැනුත් නිතරම වෙලා ඉවරයි කොට. පිමින් කතා කරනකොට එත ගොඩක් වෙලා ඉවරයි. එකක් දෙයක් නෙමෙයි. ඒතර මේ දැනෙනවා. දැනෙන දේ ඒ දැනෙන සෙන්සේෂන් එකක් නෝ ඒ දැනෙනවා. ඒ දැනෙන දේ මනිනවා. සැප දුක හෝ මධ්‍ය මනින එකට කියනවා සංඥා කියලා. දැනෙන එකට කියනවා වේදනා කියලා. එතකොට මේ මොනවාද සංඥා වෙනවා මනින ස්වභාවයකින් ඒ මන්නෝ මේක සැපයි දුකයි මධ්‍යස්ථයි කියලා. ඔය මනින එකට කියනවා සංඥා කියලා. එතකොට සංඥා සැපයි කියලා මෙන්නම රියැක්ෂන් එකක් එනවා. ලෝභයෙන් ප්‍රතික්‍රියා වෙනවා ද්වේෂයෙන් මෝහයෙන්. ද්වේෂය වෙන්නේ සැපයි මේ දුකයි කියලා සංඥා වුණාම මධ්‍යස්ථය කියලා එහෙම අපි නිකම් හිටියොත් අනවබෝධයෙන් මෝහයෙන් අපි ප්‍රතික්‍රියාවෙන් ඉන්නේ. එතකොට අපි ප්‍රතික්‍රියා කරන එකට කියනවා සංකාර කියලා. දැන් මේ මෙතන එනවනේ මේ වචනේ. එතකොට මොකද්ද කියලා. එතකොට මේක මේ මොනවාද මේ සිදුවෙන එක මේකට තමයි අපි සාමාන්‍යයෙන් මම කියලා හිතන්නේ. හිස් අවකාශයට මම කියලා හිතන මේ මම කියලා කෙනෙක් කියලා අපි ද්‍රව්‍ය මොනාරි ද්‍රව්‍යයක් මේ කය කියලා භෞතික වෙන එකයි අර විදියට මේ විඥානයේ තුල පහළ වෙන මේවට මෙන්ටල් ෆැක්ටර්ස් කියලා ගත්තොත් අපි ඒවට තමයි අපි කියලා හිතන්නේ. විශේෂ විඥානේ තමයි තදින් හිතන්නේ මම කියලා. එතකොට මේක මේ විදිහට හටගන්න. එතකොට මේ ශබ්ද තරංග අඩුවක් තියෙනවා නම් ඒක පහළ වෙන්නේ නැත්නම් කන විතරක් තිබ්බොත් අපේ පැත්තෙන් මේකක් තිබ්බොත් ඒත් වෙන්නේ නැහැ. කනේ ප්‍රශ්නයක් තිබ්බොත් ශබ්ද තරංග ආවත් අපේ පැත්තෙන් මෙයා තිබ්බොත් ඒත් වෙන්නේ නැහැ. ශබ්ද තරංග තිබ්බත් කන හොඳට තිබ්බත් අපේ පැත්තෙන් මෙයා වෙන්නේ නැත්නම් ඔන්න ඒත් වෙන්නේ නැහැ. ඉතින් ওই තුන් ආකාරයේ මේ තුන් හේතු තුනක්කින් තමයි මේ විඥානයක් කියන එක පහළ වෙන්නේ. දැන් මේක ඉම්පෝර්ටන්ට් දැනගන්න අන්තිම මොහොතේ අපි මැරෙනකොට අන්තිම සිතුවිල්ලක් එනවා. අපි රැස් කරපු කර්මාණු. දැන් මෙහෙ දැන් මේ රිට්‍රීට් එක හරියට ඉන්නවා නම් තමන්ගේ ප්‍රබල කර්ම දේවල් මතුවෙන්න පුළුවන්. කල්පනාවල් එන්න පුළුවන්. ද්වේෂයට සම්බන්ධ, රාගයට සම්බන්ධ. එතන මේවා දැන් මේ වෙලාවට ඇවිල්ලා තමන් දකිනවා මේක මට වැරදි මේක එන්න. එතකොට මේ විදියට පොඩ්ඩක් මේ කෙලින්ම ගැටෙන්න යන්නේ නැහැ. මොකක් හරි ධර්මයේ කල්පනා කිරීමක්, කමඨහනක්, සද්ධාව ඇති කරන එකක් මොකක් හරි එහෙම දාලා ඒක සංසිඳනවා. එතකොට ඒකේ මොකද්ද වෙන්නේ? සෝදනවා ඒ කර්මය. තපසක්. දැන් එහෙම මේවා කවුරුත් ඔහොම ප්‍රැක්ටිස් එකක් කරන්නේ නැතුව කවුරු හරි ජීවිතේ ගෙනලා මැරෙන වෙලාවක් කෙනෙකුට මොකද්ද වෙන්නේ? එයාට අර වගේක කෙලින් මෙනවා. කෙලස් වලින් එකක් එන්නේ. කෙලස් වලින් එන එකත් එක්ක විඥාණයට හේතු වෙනවා එකම යා වෙන්න. කෙලින් මෙයා උපදිනවා ඒ අනුව. ගොඩක් විට හොඳ තැනක නෙමෙයි. එතකොට මේ කන මේ අන්තිම මොහොතේ හිතන්න අරමුණක් එනවා ඒ අනුව. දැන් මෙහෙට උනත් එන්න කොහෙන් හරි ආරංචි වෙන්න ඇති. මේ රිට්‍රීට් එකක් තියෙනවා. ඉතින් මේක තමයි කර්මය. එතකොට හැබැයි මේ මොනවාද හැමෝටම හිතෙන්නේ නැහනේ. එතකොට තමන්ගුත් මොන හරි මේ මාර්ගයේ පෙර ආත්මවල ඉඳලා ඇති, ගිහිල්ලා ඇති, මේට සමීප විපාක දෙන්න පුළුවන් දේවල් හේතු කරලා තිනෝ ඉස්සරහත්. එතකොට මේ අරක ආරංචි වෙනවා, කනට හැට කොහෙ හරි දකින්නවා, අහනවා, ඊට පස්සේ හිතේනවා, ඔන්න එනවා, දැන් ඔන්න විපාකෙ විඳිනවා. ඒ වගේ තමයි මරණ වෙලාවෙත් අපිට අන්තිම සිතුවිල්ලක් එනවා. ඒ කර්ම විපාක අනුව රැස් වෙලා තියෙන කර්මය අනුව අරමුණුත් මේ මොනවාද, ඒ වගේම අපේ පැත්තෙන් අපේ හිත යන ස්වභාවය තියෙනවා. සාමාන්‍යයෙන් අපි කියමුකෝ මේ කාම ලෝකේ අපි ගැවසුනා කියලා. විශේෂයෙන් අපි ලොකු වැරද්දක් කළත් නැහැ. හැබැයි ලොකු මේ මොනවාද ලොකු අතහැරීමක් කළත් නැහැ කියමුකෝ. එතකොට අපි සාමාන්‍යයෙන් ගෙවල් දොරවලට ඇලිලා ගැටිලා ඔහොම ජීවත් වෙන එකක් තියෙනවා. තව රස්සාවල් කරන තැන්වලත් ඇලිලා ගැටිලා ඔය තැන්වල රැස් කරන කර්ම ටිකක් තියෙනවා කාම ලෝකේ. ඕකේ සිතුවිල්ලක් තමයි ගොඩක් විට අන්තිම මොහොතේ එන්නේ. ඒ කියන්නේ ගොඩක් විට ගෙවල් වල නම් ළමෙක් මතක් වෙයි, ආදරෙම බැඳිලම තියෙන කෙනෙක් මතක් වෙන්න පුළුවන්. මෙහෙම ප්‍රැක්ටිස් කරලා ඒව අඩු කරගත්තේ නැත්තම් මම ඒක ගැන කිව්වනේ දර එක මේ 100 කෙනෙක් කොහොමද ආවිෂ වෙනවා කියලා. ඒක කිව්වනේ නේද? නැත්තම් මට හොල්මන් වගේ අද උදේ නේද කිව්වනේ? අනේ හරි හරි, ඔව් ඒක ඇත්ත. අරක මං කිව්වේ තව වෙන කට්ටියට දවල් කාලේ. මේ ඒක තවත් තැන්වලත් කියනවා. ඉතින් කොහොම හරි මේ ඒ කර්මයට ගැළපිලා තමයි පින්වතුනි, කර්මයට ගැළපිලා තමයි තොර අන්තිම මොහොතේ සාමාන්‍යයෙන් Tamanට අන්තිම හුස්මක් යනවා, අන්තිම සිතුවිල්ලක් යනවා. ওই දෙකම වෙනවා. එතකොට අර විදියට මම කිව්වේ අර ළමෙක් මතක් වෙන්න පුළුවන්, රස්සාව කරපු කෙනෙක් මතක් වෙනවා. මම එදා ඊයේ නම් තේරුම් කරා, තවක් එයා මට මතක් වුණා. මේක නම් නැති වෙලා වැඩදීනේ මගේම ආරංචි වෙන ඒවා තමයි මම ඔය කියන්නේ. ඉතින් මං කාගවත් වැරදි කියන්නේ නැහැ. සමහර දේකට පින් ලැබෙයි. මම ඒ උදාහරණ අරගෙන පව් එක හිනා වෙන එකක් නන් නෙමෙයි. මිනිසුන්ට වෙන දේවල් මරණන් පස්සේ ඒ මැරිච් එකේනා ඒ මහත්තයා මේ සුදුවට වගේ රැයට හොල්මනක් වගේ හොල්මනක් වෙන්න ඕනේ. මේ මොනවාද අර ඒ ඔෆිස් එකේ වැඩ කරපු සෙක්‍රටරි ගාවට අතින් අල්ලලා තියනවා එන්න කියලා. ඊට පස්සේ එයා බය වෙලා තියනවා ඒ ළමයා, තරුණ ළමයා. ඊට පස්සේ තමයි මේගොල්ලන් ඔය සාත්‍තර කියන තැනකට ඔයදෝම ගිහිල්ලා මොකක් හරි බලනකොට, මම කියන්න කැමති නම් මගේ ඥාති කෙනෙක් වැඩි දින ඒ කට්ටිය තියෙන මේ බණ භාවනා කරේටියක් හරි නිකන් හරිම නිකන් මේගොල්ලන් හොඳ ගතිගුණ තිබ්බා. ගතිගුණ තිබිලා මදි. අපි ඒ කියන්නේ ගතිගුණ හරියට හොඳ ඒවා තිබ්බා. හරිම කාර්යබහුලයි ජීවිතෙත් එක්ක. සම්පූර්ණයෙන්ම කාර්යබහුලයි වෘත්තියට තැන දීලා අපිටුණත් ගියාම අපිට කෑම මේ මොන හරි කෑම වලට අඬ ගහලා තිබ්බම ඒ වෙලාවේ මේ කෑම ගත්තට අග්ගල වැඩවල ඒ වගේ තමයි අවුරුදු ගණන් මේ ගත කරේ මම දන්න තරමින්. ඉතින් වැඩේ තියෙන්නේ මේ ආශාව නැති කරන එක. මේගොල්ලන් කවුරුත් කියලා දුන්නේ නැහැ. දැන් හාමුදුරු කෙනෙකුුණත් වැඩ මොහොතින් බලන්නේ උන්වහන්සේට PhD එකක් තියෙනවද කියන. ඒ වගේම තමයි හිතලා. එතකොට දැන් ඊට පස්සේ අන්තිම කාලේ මේවා ඉගෙන ගන්නකොට මොකද්ද මේ මොකද ඒ කියන්නේ ක්‍රිෂ්ණමූර්ති ඒ පොත්තරමේ මෙච්චර බුදුහාඳුරගේ බුදු වදන එක කවුරු දුන්නේ නැහැ. මෙහෙම හම්බුණා නම් ලොකු දෙයක්. මටත් කිව්වේ පුතා දැන් මේ මේවා වැඩි හොයන්න යන්න එපා බඳින වෙලාව කියලා. මගේ ගොඩක් ළඟින් කෙනෙක්. ඉතින් කොහොම හරි මේ වගේ මට හම්බුනේ නැහැ. ඉතින් කොහොමද දැන් වෙන විදියට හම්බෙන්නේ? ඉතින් මෙයාට මෙහෙම වුණා. ඉතින් මේක අපි තේරුම් ගන්න ඕනේ. ඇත්තටම හොඳට තේරුම් ගන්න ඕනේ මේ විඥානය කියන එක. මේ වගේ ඇලීම් බැඳීම් තියලා තිබ්බොතින් අර පින මදි වුණොතින් අන්න එහෙම තලයකට යන්න පුළුවන්. ඇයි අපි මෙච්චර මෙහෙම කරන්නේ? අපි මේ ආත්මෙත් නිදහස් වෙන්න, මේ ආත්මෙත් යුතුයකම් විතරක් ඉෂ්ට කරන්න, අර වගේ ලකුවට මෙහෙම තියාගන්න නැතුව අපේ ආත්මෙ නිදහස් කරලා ගෙනියන්න. මේවා අපිට කර්මය ගෙවන්න පාවිච්චි කරගන්නවා මිස කර්මයි රැස් කරන්න පාවිච්චි කරන්න එකක් නෙමෙයි. මේ පෞල් මේ ලැබිච්ච රස්සාවල් කරන තැන්වල කට්ටිය. එතකොට මේ සෙපරේෂන් එක මම දන්නවා මේක ටිකක් තිත්තයි තදයි මං කියන එක. හැබැයි මම හිතනවා ඒක ආදර්ශයක් වෙයි ඒ අයටත් යන මාර්ගේ කවදා හරි. කවුරුත් මේ පෝලිම් පිටින් මේ පහළ තලවල ඉපදෙන්න ඒක සුදුසු නෑ. ඒක එච්චර හොඳ නෑ. මෙච්චර මේ කන කැස්පෑ වියසුදුරෙන් ගන්නවා වගේ කියන මේක ඒ දුර්වලතාවය අපි බොහොම දුර්ලභ අවස්ථාවට තත්පත් වෙන නරකයි මේ මනුෂ්‍යාත්මේ ලැබිලා. මෙච්චර දුර්ලභ අවස්ථාවේ අපිට නිදහස් වෙලා බොහොම සුරක්ෂිත තත්යකට ගේන්න පුළුවන් ආත්මයක් ලැබිලා තියෙද්දි අපි නිකන් කාලා බීලා විතරක් හිටියට අපරාදේ. එතකොට අන්තිම හුස්ම යනකොට අර වගේ කෙනෙක් සාමාන්‍ය කාම ලෝකේ දැන් මේක ටිකක් හිතන්න මේක අහලා තිබ්බත් කමක් නෑ ආයි හිතන්න කවදාකවත් ඇහුවේ නැති කෙනෙක් වගේ. මොකද මේක කමටහන් මේ කතා කරන ඒවා හාමුදුරුවෝ ධර්මය ගැන කල්පනා කරන එකක්. එතකොට හිතන්න දැන් මේක හිත යවන්න පුරුදු කරන්න ඕනේ. දැන් ආ හාඳුරු හැව්වා දැන් හාඳුරු මේක කියනවා ඊළඟට කියලා ඒකට යන්න එපා. තමන් කවදාකවත් අහපු නැති කෙනෙක් වගේ එහෙමයි මේ සූත්‍රත් කියවන්නේ. දැන් ওই දෙවෙනි පාට කියවන කත් ඉන්නේ තුන්වෙනි පාර. එහෙම කරාම මේක මේ අර මේ ඇතුළට යන එක වැඩෙනවා. දැනුම ගන්න විදියට නෙමෙයි. දන්නව තමයි. ඒ කියන්නේ නෙමෙයි මේක තව අලුතෙන් ගැඹුරට කල්පනා කරනකොට තමන්ට අවබෝධ මේ පැත්තෙන් මේ මොනවාද වැඩි වෙන පැත්තක් තියෙනවා. එතකොට අපි බණට හරි අහලා තියෙනවා නම් මැරෙන වෙලාවේ හුස්මට හිත තියාගන්න ඕනේ කියලා කාගෙන් හරි. අපි ආවා කියමුකෝ දවස් දෙකට ඉස්සෙල්ලා. ඒ දවස් දෙකින් පස්සේ ඔන්න දැන් මැරෙන්න ලං වෙනවා කියමුකෝ. ඒතර අර විදියට සාමාන්‍යයෙන් කාම ලෝකේ හිටපු නරකක් කරපු නැති එහෙම බැඳීම් තිබ්බ කෙනෙක් නැති වෙනකොට ඒක මතක් වෙලා මේ හුස්මට තියාගන්න පුළුවන් වෙයිද? ඔය අන්තිම සිතුවිල්ලක් කියන එකට හිත යාවිද? මොකද හිතන්නේ? ආ? ඒකට තෙහා ඉක්මනට ඔක්සිජන් හොයාගෙන හරි මොනවා හරි දඩිබිඩි ගාලා ඉස්පිතාලෙට දුවා ඒ ගම ඉන්න ගමන් ඔන්න අන්තිම සිතුවිල්ල එනවා ඔන්නෝම. ඒතකොට අන්තිම සිතුවිල්ල එනවා කියන්නේ හිත යනවා කියන්නේ මොකද්ද? අර කනෙක්ෂන් එක දකින්න ඕනේ. විඥානය පහළන හේතු ටික ඕනේ. එතකොට හේතු ටික තියෙනවා. මොකද්ද? මනෝද්වාරය තියෙනවා, අරමුණක් එනවා සිතුවිලි වශයෙන්. අපේ හිත යනවා. එතකොට හිත යනවා. ඒතකොට විඥානය පහළ වෙනවා. විඥානය පහළ වෙනකොට නාම රූප පහළ වෙනවා. ඒ කොයි හරි ඉපදීම ප්‍රොසෙස් එක වෙලා. එතකොට හිතන්න අනාගාමී උතුම අහලා තියෙනවනේ. එතකොට අනාගාමී උතුමෙකුට කිසිම දිසා එකක් නැහැ කාම ලෝකෙට. මේ භෞතික ලෝකෙට, පංචේන්ද්‍රියන්ගේ ලෝකෙට කිසිම ඇල්මක් නැහැ. ඇල්ම නැතරම නැති කළා. එතකොට උන්වහන්සේට රහත් කියලා නොවෙන්න මොන හරි තාම ඇලිමක් තියෙනවනේ. එතකොට මේ ඒ උතුමන් වහන්සේට දැන් අන්තිම හුස්ම යනකොට මේ මොකද්ද දැන් උන්වහන්සේට තියාගන්න පුළුවන් වෙයිද? මොනවත් හිත යන දෙයක් තියෙනවද? මොකද්ද පුළුවන් මේ පළවෙනි පාරද කරන්නේ? පළවෙනි පාරද? දෙවෙනි පාරද? ඕ මට හાર્ට් ඇටැක් එකක් හැදේ. කමන්නේ. ආ? අර නෑ කමන්නේ. ඒක දන්නවනම් ඔහම තියන්න. මේක මොකද වැරදුනොත් හොඳට තේරෙයි. මේක දැන් මනසෙන් කල්පනා බලන්න තමයි බලන්නේ මේ විඤ්ඤාණයට මේ පතිත වෙන ආකාරය. හරිද? ඒක හිතෙන් කල්පනා කරන මොනවත් හිත යන දෙයක් ආශාව නැත්තරම නැති වෙලා නෑ. ඒකයි අපි කියන්නේ අනාගාමි කියලා. ආයි මෙහෙට එන්නේ නෑ. හැබැයි තව කොහේ හරි යනවා. එතකොට මේ ඇලීමට මොකද දැන් අපේ මනස දැන් හිතන එක ධර්ම හිතන එක බොහොම නිකම් මෙයා වෙලා තියෙන්නේ. ගොඩාක් දෙකකට ප්‍රභාෂර හිතක් එකට පංච නිවෙන්නම් හිත මිදෙච්ච තරමට මේ ඉතින් මේ ඉන්නකොට මේ දවස් තුනේදී ඒකට අවස්ථා එනවා. තමන්ට ඒ වගේ සනීප මනස වෙන වෙලාවල් තියෙයි. විශේෂයෙන්ම තුන්වෙනි දවස පැන්න ගමම. වැඩි තියෙන එක දවසයි ඊට පස්සේ යනවා. ඉතින් ඒක කමක් නැහැ. ඒක එකපාරක් හරි මේක ලැබෙන එක වටිනවා. කොහොම හරි මේ හිත යන එකක් තියෙනවා. ඒක තමයි සමාධිය. ශාන්තිය. ඒ ශාන්තිය කියන්නේ ෆීලිං එකක්, දැනීමක්. එතකොට දැනීම කියන්නේ පංච උපාදස්කන්ධ ඒ දේවල් ටික ඔක්කොම තියෙනවා. සංඥාව තියෙනවා, සියුම්. ඒක අරමුණු වෙනවා. ඒතර අරමුණක් තියෙනවා, ඉන්ද්‍රිය තියෙනවා, තමන්ගේ තාම කෙලෙස් තියෙනවා. ඉතින් කොයි හරි උන්වහන්සේලා දන්නව පුළුවන් මේ හුස්ම හිත තියන්න ඕනේ කියලා. අර මාර්ගඵලයකින්, රහත් ඵලයකින් අර කෙලෙස් අවෝසි වෙලා නැත්තම් එයාට ඉබේම උන්වහන්සේ උතුමන් වහන්සේට හිත යනවා. හිත ගියාම අන්තිම හුස්ම යන්නේ උන්වහන්සේගේ සීයෙන් නෙමෙයි. අරක සීය කියලා තියෙන්නේ මෙහාට. එතකොට ඉතින් රහතන් වහන්සේගෙනේ තමන්ට ඒක වුණා කියලා හිතන්න. මේ කල්පනා කරන එකම කමඨහනක් විශාල. එතකොට හිතන්න රහතන් වහන්සේගෙනුට මම රහතුණා කියලා හිතන්න. ඔක්කොම ආශාවල් නැති වෙලා තියෙනවා. කිසිම කල්පනාවක් නැහැ. කිසිම දෙයක් කල්පනා කරන්න ආශාවක් නැහැ. ඔය අන්තිම මුස්ම යනකොට සමාධියටවත් ශාන්තියටවත් ඇලිමක් නැහැ. අන්තිම මුස්ම යනකොට බලන්න තියාගෙන ඉන්න පුළුවන් වේද බයිද කියලා. තම යන හුස්මකින් එක කල්පනා කරන්න. තියාගෙන ඉන්න පුළුවන්. මේ යන හුස්මයි මේ තැම්පත් වෙන එකයි මෙතනින් කල්පනා කරන එකයි දෙකම එකට පොඩ පොඩ වෙන්න ඕනේ. තුන්වෙනි ඇහැ ප්‍රඥා ඇසෙන්. එතකොට ඒකයි තැම්පත් වෙච්ච තරමට මේවා ගැඹුරු ඒවා තේරුම් ගන්න එක වැඩි වෙනවා. සමාධිය වැඩි වෙන වැඩි වෙන. කොහොම හරි අරම තියාගන්න පුළුවන්. ඉතින් මේක තියාගෙන ඉන්නකොට බලන්න මෙහෙම හුස්ම යන මොහොත වෙනකල් තියාගෙන ඉන්න පුළුවන් නම් මොකද කිසිම ඇල්මක් නැහැ. එතකොට තියාගෙන ඉන්නකොට විඤ්ඤාණයට හේතු තියනවද පහළ වෙන්න? විඤ්ඤාණයට හේතු නැහැ නැති වෙනවා. විඤ්ඤාණයට හේතු නැහැ. මේක හිතෙන් බලන්න මට මේක තේරුම් කළා ජර්මන් ආදරු කියනවා ගැඹුරුයි කියලා. It's deep කියලා. මම වෝන් කරනවා මේක කියලා. ඉතින් මමත් කියනවා ඒක ගැඹුරුයි කියලා. ඉතින් ඒක ගැඹුරු වුණාට මෙහෙම තේරුම් මේක පොඩි අයිඩියා එකක් තමයි මේ ධර්මයේ කල්පනා කරන්න. මම ඒක තේරුම් කරන්න තවත් සූත්‍ර වලින් අපි පටන් ගමු. මේක අලුත් print එකද මාත් මේක පාවිච්චි කරන එකද මාත් මේක ලොකු පොතේ මම කන්ද වර්ගයේ 22 පිටුව යට පිටුවේ 22 අ ස්වාමි වංශයටත් නැතුව ඇති නේද සාවත ඉංග්‍රීසි එක දිනවා සිංහල පොතක් දෙන්න පුළන්ද වෙනි පිටුවේ හර්දකාණී සූත්‍රය එක්කලක අයස්මත් මහා කච්චනා තෙරුන් වහන්සේ අවන්ති ජනපදයේ කුරුගර නුවර ළඟ පපාත පර්වතයේ වසති. එකල හර්දකාණී ගෘහපති මහා කච්චනා තෙරුන් වෙත පැමිණ වැද ස්වාමිනි භාගතුන් වහන්සේ අෂ්ටක වර්ගයේ මාගන්ධියා ප්‍රශ්නයේදී නිවාසය අතහැර නිවාසයේ නොහැසිරෙන ගමහා නුවසන කාමයන්ගෙන් මිදුණු සසර පෙරටු නොකළ භික්ෂුව කොහොමනම් ජනතාව සමග විරුද්ධ කතා නොකරන්නේද කියා වදාළසේක. ස්වාමිනි භාගතුන් වහන්සේ කොටින් වදාළ මේ කියමනේ අර්ථ විත්තර වශයෙන් දති යුත්තේ කෙසේදයි සැලකලේ. ගෘහපති රූපස්කන්ධයේ විඥාන නිවාසයයි. රූපස්කන්ධයේ බැඳුණු විඥානය නිවාසය හැසිරෙන්නයි කියන ලැබේ. ගෘහපති වේදනාස්කන්ධයේ විඥාන නිවාසයයි. වේදනාස්කන්ධයේ බැඳුණු විඥානය නිවාසය හැසිරෙන්නයි කියන ලැබේ. ගෘහපති සංඥාස්කන්ධයේ මේක දැන් එත එක කෙටි කරලා තියෙන්නේ මේක ඇත්තරම ගොඩක් මේක සිංහල හොඳයි ට්‍රාන්ස්ලේෂන් එක මේ ගොඩක් කෙටි කරලා තියෙන එක ගොඩක් පොඩි ප්‍රශ්නයක්. ඉතින් අනිත්‍යවත් එක සාපේක්ෂ බලනකොට මේක ටිකක් අර පැහැදිලිව තේරුම් ගන්න පුළුවන්. ඒ කියන්නේ ටිකක් ලිටරල් ට්‍රාන්ස්ලේෂන් එකක් කියලා පේනවා. ඒතර මේ සංඥා කියන එක තමයි එතන දාන්න ඕනේ. එතකොට සංඥාස්කන්ධයේ විඥාන නිවාසය. සංඥාස්කන්ධයේ බැඳුණු විඥානේ නිවාසය හැසිරෙන්නයි කියන ලැබේ. ඊට පස්සේ එනවා සංස්කාරස්කන්ධය. ගෘහපතිය සංස්කාරස්කන්ධය විඥාන නිවාසය. සංස්කාරස්කන්ධයේ බැඳුණු විඥානේ නිවාසය හැසිරෙන්නයි කියන ලැබේ. ගෘහපති මෙසේ නිවාසයේ හැසිරෙන්නේ නම් වෙයි. ගෘහපති නිවාසයේ නොහැසිරෙන්නේ කෙසේද? ගෘහපති රූපස්කන්ධය යම් රාගයක්, යම් ඡන්දයක්, යම් සතුටක්, යම් තණ්හාවක්, යම් උපයක්, යම් උපාදානයක් අකුසල සිතට ස්ථාන වූ අනුසය ධර්මයක් වෙයිද? ඒවා තථාගතයන් වහන්සේ විසින් ප්‍රහීණ කරන ලදී. මුල් නුපුටා දමන ලදී. කට කැපූ තල් ගස්මින් කරන ලදී. නැවත හට නොගන්නා ලෙස කරන ලදී. වේදනා සංඥා සංකාර ස්කන්ධයේ යම් ඡන්දයක් අනුසයක් වෙයිද ඒවා නැවත හට නොගන්නා ලෙස කරන ලදී. එබැවින් තථාගතයන් වහන්සේ අනෝකසාරී නම් වෙති. රූපතිය අනෝකසාරී නම් වන්නේ මෙහෙමයි. එතකොට බලන්න මගේ දිහා බැලුවතින් අපි වත්තුතින් මේ රූප වේදනා සංඥා සංකාර මේ ඇඟිලි හතර හැටියට. එතකොට මේ අතගත්තුති විඥානයේ හැටියට. මේක දකින්න ඕනේ මේ හතරට මේ විඥානය මෙහෙම බද්ධ වෙලා තියෙනවා, යොමු වෙලා තියෙනවා. යොමු වෙලා මෙහෙම තදින් අල්ලගෙන තියෙනවා. මේකේ ගම් එකක් වගේ අල්ලගෙන තියෙන එකක් තියෙනවා. මේ ගම් එකෙන් තමයි අල්ලන් ඉන්නේ. ඒ වගේ තමයි අපේ තණ්හාව. දැන් අපි මේ භාවනා කරන මේ කටයුතුනේ මොනවද කරන්නේ? ඒ ගම් එක නැති කරනවා. ඒතර බලන්න මේ ගම් එක නැති වුණොතින් මේක මෙහෙම අල්ලන් ඉන්න එක, මේක මේ යොමු වෙන එක නැති වෙන්න පටන් ගන්නවා. මේකත් එක අතකින් දැන් මම කිව්වේ මේ ජර්මන් හාඳුර මේ තේරුම් කරපු එක මේ සූත්‍රවල සාරයක් අරගෙන තමයි කරන්නේ. මේ රහත් කරපු සූත්‍ර ඔක්කොම. මම තව එකක් කියනවා. මේක උදව් වෙයි එක පැත්තකින්. හැබැයි මේක වෙන වෙන විදිහට තේරෙන්න පුළුවන්. මේක මේ එකක් මේ පොඩි සාම්පල් එකක්. මොකද තමන්ට ධර්මයේ කල්පනා කරන්න මේක මටත් ප්‍රායෝගිකව වැජිත් දෙයක් ඒ තරුණ කාලේ. ඉතින් මේ ඒ වුණාට මේකම වෙන්න බෑ වෙන එක එක විදිහට මේ දැන් මේකයි කිව්වේ මේ කමඨාන් ගොඩාක් තමන්ට ලැබෙනවා මෙතන. එක කමඨානක් නෙමෙයි. එතකොට ඒකයි ස්වාමිවාසී තමයි මේ ක්‍රමයේ හැදුවේ මේ ටික ඔක්කොම බලන්න කියන එක. මේ මොකද්ද මම දන්නේ නැහැ මෙච්චර සූත්‍ර තිබ්බත් කියලා බුදුන් වහන්සේගේ. මේක සක්කපඤ්ඤ සූත්‍රේ අන්නද පිටුව 234 හරි බොහොම පිං 234 පිටුව මේ මෑණියෝ හොඳට මේ කියන්නේ මේ පිටු මේ කොහමද ඔක මේ අර මගේ පොත වෙන්නේ නැතුව දැන් තියෙන්නේ ඒක මාක් කළ දින මෑණියන් වහන්සේද බොහොම හොඳයි. අර ඔහොම පොතක් මට තිබ්බා ඉස්සර සංවිධානය කරලා. බොහොම හොඳයි. බාන්නකෝ මට වඩා රෙෆරන්ස් ඔක්කොම දන්නවනේ. ඒකනේ. පරිහරණය කරලා තියෙනවා. එක මහත්තයෙක් ඔස්ට්‍රේලියාවල මේ මාස 6ක් මේ සූත්‍ර ටික බලලා නිින්ද යනවලු. ඇතර යාට තිබ්බා නිකන් සීය නැති වෙන ප්‍රශ්නයකුත්. කපාටම එනවා ඒක සීය නැති වෙලා වැටෙනවා කොහේ කොහේ හරි. ඉතින් ඕවත් තියෙන ගමන් තමයි දැන් අවුරුදු කීපෙට ඉස්සෙල්ලා දැන් මෙයාට මේක දුන්නන් පස්සේ මෙයා කීව මාස 6ක් නිින්ද යනවලු කියවන ගමන් නිින්ද මාස 6න් පස්සේ අරකට නෑ සීය නැති වෙන එකක් නෑ ඒ කුසලේ නොපෙනෙන ලෝකේ ඒවයි කර්මයේ ඔක්කොම කැපිලා යනවා. අතන මේගොල්ලන් මේක හොඳට එලිඹිලාම ඉන්නවා. මොකද ඒගොල්ලන්ට මේක දන්නවත් වටිනාකම දේශනාවල 237 සක්කපන්නි සූත්‍රය. එක්කලක භාගතුන් වහන්සේ රජගහ නුවර අසල ගිජ්කු පව්වේ වසනසේක. එකල සක්‍රියා භාගතුන් වහන්සේ වෙත පැමිණ වැඳ පසෙක සිට ස්වාමිනී මෙහි සමහර සත්‍යෝ මේ ආත්මෙනිම ඉහාත්මෙම පිරිනිවන් නොපාති. පිංගතුලා දන්නවනේ මේක මේ ආත්මෙම කියන එක. මේ වචනෙන් එන්නේ. එහෙනම් ඊට හේතුව කුමක්ද? ප්‍රත්‍ය කුමක්ද? ස්වාමිනී සමහර සත්‍යෝ ඉහාත්මෙම පිරිනිවන් පාත්. එහෙනම් ඊට හේතුව කුමක්ද? ප්‍රත්‍ය කුමක්ද විමසීය. එතකොට සමාක සත්වයන් මේ ආත්මෙදිම නිවන් දකින්නවා වෙන සමාකය මේ ආත්මෙම නිවන් දකින්නේ නැහැ. ඒකට හේතුව මොකද්ද කියලා තමයි අහන්නේ භාගතුමාන්සේගෙන්. දේවේන්ද්‍ර ඇසින් දතිතු ඉෂ්ඨකාන්ත මනාප ප්‍රිය ගති ඇති කාමසහිත ඇලුම් කටයුතු රූප තිබේ. භික්ෂු නම එය පතයි නම් ගුණ කියයි නම් ගැලිසිටි නම් පතන ගුණ කියන ගැලිසිටින ඔහුගේ විඥානය ඒ ඇසුරු කොට දැඩිවගෙන පවතී. දේවේන්ද්‍ර උපාදාන සහිත භික්ෂුව පිරිනිවන් නොපායි. කනින් දතියුතු ශබ්ද, නාසින් දතියුතු ගන්ධ, දිවෙන් දතියුතු රස, කයින් දතියුතු පොට්ටබ්බ, මනසින් දතියුතු ධර්ම තිබේ. භික්ෂු නම ඒ පතයි නම් උපාදාන කොට පවතී. උපාදාන සහිත භික්ෂුව පිරිනිවන් නොපායි. දේවේන්ද්‍ර ඇසින් දතියුතු රූප, ජස කනින් නාසින් දිවෙන් ශරීරයෙන් ඔය වගේ මනසින් දතියුතු ධර්ම තිබේ. භික්ෂුව නම ඒවා නොපතයි. උපාදාන රහිත භික්ෂුව නම පිරිනිවේ. දේවේන්ද්‍ර සමාරු ඉහත ආත්මීම පිරිනිවේ. එනම් ඊට හේතුව මෙයයි, ප්‍රත්‍යමයයි. දැන් ඒක තේරෙනවනේ, දෙක ගලපන්න පුළුවන් නේද? අර තේරුම් කරපු එකත් එක්ක අන්තිම හුස්මට කිසිම ආශාවක් නැති කෙනෙකුට. දැන් ඒකයි අරක තේරුම් ගන්න හිතන්න පුළුවන්. අපිට මොන හරි ලක් එකට හරි එකපාරටම හුස්ම අල්ලුවදින් කියලා එහෙම වෙන්නේ නැහැ. ආශාව තෘෂ්ණාව තියෙනින්ද මෙහෙම හිත දුවනවා ඒ අරමුණකට, ඒ කර්මයත් එක්ක ගැළපීලා තියෙන අරමුණට. එතකොට ඒක දකින්න ඕනේ, අරමුණට දිව්වා කියන්නේ ඔන්න අර විඥාණයට හේතු ටික තියෙනවා. දැන් අපි නිතර මේක කරනවා දැන් ජීවිතුන් අතර ඉදදී. ඉතින් ඒක එතකොට අර ඒක අපිට ධර්මයේ කල්පනා කරන්න හොඳ අවස්ථාවක්. ඒක මේ විදිහට හේතු ටික නැති වෙනකොට මේ සරල මේ හේතුඵල ධර්මයේ මෙනී කරනකොට වැටෙහෙන්න තියෙන නිවනක් තමයි තියෙන්නේ. ඕක ඔය විදියක්. තව වෙන වෙද තියෙනවා. දැන් මේ කන්ද වර්ගය බලනකොට අනිත්‍යතාවය, අනිත්‍ය සංඥාව සමාට මතු වෙන්න පුළුවන්. ඒක අර පාක් එකට එම ගියාම මේ වැඩේ තියෙන්නේ අර මතක තියාගන්න. අර දැන් මේ පිටුගාන ඉවර කරන්න කියපු පිටුගානට මේ කාලේ මදි කියලා තේරුණොත් එහෙනම් ඉක්මනට කියවන්න වෙනවා පළවෙනිටම ආපු කට්ටිය. ඒක කලබල වෙන්න එපා. ඒක කරන්න දෙවෙනි තුන්වෙනි පාර කරන කට්ටියට පුළුවන්. එහෙම නෙමෙයි, දැන් ඔය හිමීට නිදහසේ ධර්මයේ හිතෙන් බලන්න කල්පනා කරන එක පොඩ්ඩක් කරන්න. ඒක මේ උපාදානෙන් කරන්න එපා, රිලැක්ස් කරන්. ඒක චුට්ට හරි Tamante ඇහැ වැඩ කරන්න පටන් ගනි. එතකොට මේ සූත්‍ර ගොඩක් නොකියව ඉන්නත් එපා. මේ පිළිවෙලටම බලන්න. දැන් අද රැයට උනත් වෙලා තියෙනවා නම් ඔය කන්ද වර්ගය පොඩ්ඩක් බලන්න පුළුවන්. හෙට දවසෙත් එම් පුළුවන්. එතකොට මේ ඒ වගේම ඉඳගෙන පොඩ්ඩක් මේ සමාධිය වඩන්න බලන්න, සක්මන් කරන්න. යනහන හැම ඉරියව්වකමදී හරි සතිය ඒවයම වඩ කටයුතු කරන්න. අර ඒක Tamante strict rules ටිකක් දාගෙන මම එහෙම කරා. එදා උගහානේ ලෙගුන් එකවත් පොල්ගස් දුවාරන්නේ එකවත් බලන්න ගියේ නැහැ. කයට සිය පිටලා කය අසුබ කොටස් මෙනී කරන් අන්නෝම සක්මන් කරන් වගේ ඇවිදගෙන තමයි දානෙට ගියේ ආවේ. ඊට පස්සේ මෛත්‍රී භාවනාවේ මේ යදුනා සමාධිගත වෙවි. ඒකල් තිබ්බ අපිට භූමිතේ ලාම්පුත් එක්ක ඔය පොඩි මේකක් දුවිලි ගහපු මේ කුටියක්. ඉතින් ඒක හරි සුන්දරයි වහිතනකොට. ඕකටම යන්න ඕනේ දැන් මේ ඇති. ඉතින් කුටිමත් නෙමෙයි. ඉතින් අද ඒවත් දැන් ගොඩක් අප්ඩේට් වෙලා ওই තැන් වල දැන් ගියාම ඉතින් ඒක ප්‍රශ්නයක් නෑ. ඒව නෙමෙයි වෙන මොන තරම් තියෙනවා. ඒවටම බැඳෙන්නත් තරකයි. ඒ සරල භාවයට තියෙන තැනක තමන්ගේ තියෙන කාමරයක සද්ද බද්ද අඩු තැනක මෙතන දකින්න පුළුවන් සත්‍ය. ඔක හැබැයි අරවා ඉතින් හොඳයි යම් උදව් වෙනවා ඇතුළට යන්න. මේ කාමුකව එළිය බල බල ඉන්න එකට වඩා. මේක අද මම හෙට මේක පටන් ගන්න අනිවාර්යෙන්ම. හෙට පටන් ගන්න මේ පිටුවෙන් දෙවනි පාඩ කරන කටියට මහාස්ති පදපන සූත්‍රෙත් බලන්න පුළුවන්. ඕකේ තියෙනවා. අතර මට නිදාන සම්යුත්‍ය සූත්‍ර ටිකක් එකතු කරගන්න ඕනලා තිබ්බා. ඉතින් කටියට නෑ නේද නැදි මහලේ පොතක් වෙනම නෑනේ. අ තියෙනවා. තියෙන කටියට පුළුවන් නිදා දෙවනි පාඩද කරන්නේ. එහෙනම් නිධාන මේ වග්ගේ නිධාන වග්ග තියෙනවනේ. ඒකේ සූත්‍ර ටිකක් මේ බලමු අනිප්පාර හරි. මේගොල්ලන් තනියම රිට්‍රීට් කරනකොට මේක එකතු කරලා ලංකාවට කියලා මේ එස් නැත්ත පොඩි වෙන පොත් මේක දැන් මේව නැස්ති වෙන හින්දා වෙන පොඩි පොතක් හැදුවා නම් හොඳයි. අර එකතු කරපු සූත්‍ර ටිකක් දෙවනි පාර තුන්වෙනි පාර වොම කරන කට්ටියට. ඒක තව විදියක් මෙනෙහි කරන්න. මොකද එකම විදියට තේකක් මේකත් කම්මැලි වෙන්න පුළුවන් නේ. එතකොට තමයි වෙන අප්‍රෝච් එකක්. ඔය යම් සමාකලට ඔය නිධාන සම්යුත්තේ සූත්‍රයක් තමයි වැඩ ඒක දාලා තිනවා විපස්සී සූත්‍රය. ඕක තමයි මට මහාන වෙන්න අන්තිම තල්ලුව දුන්නේ. ගල් ගුහාවක ප්‍රැක්ටිස් කරනකොට අත්තන ගල්ලේ කාලේ අත්තන සෝරි අද්දත ගල රැස් වෙහෙරේ පැත්තේ හරි පරණ නටබුන් එහෙම තියෙන. එතකොට හෙට 16 වෙනි පිටුවේ ඉඳන් මේ පළවෙනි පාර කරන කට්ටිය ඉන්නවනම් 16 වෙනි පිටුවේ ඉඳන් උන් පටන් ගන්න. Tamanට ගලපන්නේම් පාවිච්චි කරන්න. ඊට පස්සේ ඔහොම මේ මොනවාද ගලපන එකයි ඊට පස්සේ මේක ඇත්තටම කියවන්න ඕනේ අපිට දවස් හෙට අද දවසයි අදිවරයි. එතකොට හෙටින දවස් තුනක් තියෙනවා. එතකොට හෙට දවසේ කළා මේ අතර අනිද්දා මේ අනිද්දා 12ට ඉස්සෙල්ලා මේකේ මම මේ පිටුවක් කියනවා මේ පෙන පින්දුපම සූත්‍රයේ ක තියන්නේ පිටුව පෙන පින්දුපම සූත්‍රයේ 115 වෙනකල් අලුතෙන් කරන කට්ටිය හැමෝම මේ වෙලා මදි කියලා හිතනොත් හෙට හැන්දෑ වෙනකොට අනිත් දවසේ උදේ වෙනකොට එනවා බේකින් කියවන්න තේරු නැති උනට කමක් නැහැ. තේරෙන්නේ නැතුණත් එහෙම කියවනකොට යම් දෙයක් Tamanට වේවි. ඒව මම කිව්වා මේ මට වෙච්ච දෙයක් මේ සම්බන්ධව ඉන්දියාවේ යම් ටිකක් දිවස තියෙන යෝගිවරුත් මේ මේක නිකන් එහෙම කියවනකොටත් යම් දෙයක් ඔළුවේ වෙන කුසල් වැඩෙන හැටි. ඉතින් ඒක මෙයා කළා තමයි ඕක ওই දවස් පහට දාලා තියෙන උපරිම. දවස් පහකට මේ ඉන්ස්ටන්ට් නූඩල්ස් එකක් හදන්න වගේ බෑ මේක. මේක මට මගේ පුළුවන් විදියට මේක මම තේරෙන විදියට අර ගැඹුරට වටහා ගන්න ඕන එකත් අල්ල ගන්න ක්‍රමේ පොඩ්ඩක් දීලා තියෙනවා. ඒක පොඩ්ඩක් කරන්නත් පුළුවන්. හදිස්සිය ලොකු පිනක් හරි කරපු පුරුද්දක් තිබිලා ඒකට අවස්ථාවක් ඔන්න දෙනවා. ඊට පස්සේ හදිස්සිය පොඩි බබෙක් හරිට ආවත් ඒක අරහොම කියවකව යන එකත් එක්ක Tamanට අනිවාර්යයෙන්ම යම් කුසලයක් මේක යනකොට රිට්‍රීට් එකෙන් පිට වෙනකොට මේ යම් දෙයක් බලෙන්ම අරන් යන විදියට දෙයක් තියෙනවා. එක මහත්තෙක් හරි කෑදරයි මට දකින්නවා. ඒ මහත්ත එහෙමත් ෆාස්ම කියලා ඊට පස්සේ ඉමීට කියලා. කවුද මේ අර මහත්තගේ මිත්‍රයා මං හිතන්නේ අර ජෝන්ද කවුද නම මේ මම නෝනා ඉන්නවද දන්නේ නැහැ මෙතන. නෑ 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 නෑ. මාක් නෝනා මෙන්ද නෑනේ. නෑනේ. මේ ගයත්‍රි කියන්නේ කවුද එතකොට? ඒ නෝනා මේ ඔක්කොම මික්ස් වෙනවා මට. ඕ ඒක හරි. ඒ වගේම තමයි ගයත්‍රි නෝනා. ඒක මම කිව්වේ අර මේ හරි 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 හරි. අනේ මහත්ය. කමන්නේ කියලා. ඒ මහත්ය ඉක්මනට කියවලා ඒක කියවලා තියෙනවා. ඒ කියලා ඊට පස්සේ අර හිමීටිමීට ඒ දෙකම කරලා දැන් කමක් නැහැ. ඒක දෙවෙනි දැන් දෙවෙනි පාර හරි තුන්වෙනි පාරනේ කරන්නේ. හරි. ඉතින් ඒක මේ හැබැයි එහෙම අවශ්‍යම නෑ. හිමීට තියා බණ බ සූත්‍ර යහමෙන් කියවන්න නැතුව ඉන්න එපා. නැට්ටියක් සමාධියක වගේ ඒක වැඩි ඉන්න එපා. හොඳට තමන්ට කල්පනා ශක්තිය එන්න ඕනේ. කල්පනා ශක්තියත් එක්ක අර කල්පනා කරන එක අවදි කරන්න ඕනේ. මොකද අර ගොඩාක් ඩල් වෙනවා අර සමාධිය කියලා අපි හිතුවට අර සමාකලට අපිට නිකන් බෝඩර් එක වගේ අර අපි එකට ආසයි මේ තියෙන ගිනි ගන්න ලෝකෙත් එක්ක. හැබැයි මේ ඒකත් වැඩි පොඩ්ඩක් හොඳට බලන්න ඒක බැලන්ස් කරන්න. දෙවෙනි තුන්වෙනි පාර කරනකොට ඊට පස්සේ අර කියවන එක මේ විදිහට යහමින් ටිකක් කල්පනා කරන්න කියවන එක ටිකක් වෙලාවක් කරන්න. සූත්‍ර කීපයක් කව කරන්න අනිවාර්යෙන්. අඩු ගානේ 40ක් 50ක් 60ක් හරි තනින් තන අර හිත ගියේවා හරි අනි එහෙමම හරි කරන්න. ඒ කියන්නේ නොකියව ඉන්න එපා. හැබැයි ගොඩක් කියවන්න යන්නත් එපා අර විදිහට. මෙහෙම මෙම කියව කියව කල්පනා. ඒ කියන්නේ හිත යන එකක් හිතුව ගැළපුණොතින් නැකිట్లా සක්මන් කර කර අන්න ඒක පුරුදු කරගන්න. සක්මන් කරන් ඒ ගැන කල්පනා කරන්න ඕනේ. ඒ කල්පනා කරන එක හොඳට වැඩි කරගන්න ඕනේ. මේකෙන් තියෙන ප්‍රධාන කී එක මණිකක් වගේ තියෙන්නේ මේ දේශනාවෙන්. එතන වැඩි තියෙන්නේ තේරෙන්නේ නැති සූත්‍රයක. දැන් පළවෙනි පාර කියවන කට්ටිය උනත් තේරෙන්නේ නැති සූත්‍රයක වැඩි වෙලා ඉන්න එපා. ඊළඟ සූත්‍රේ බලන්න. තේරෙන්නේ නැති එක වැඩි වෙලා ඉන්න තේරෙන්නේ නැති ඊළඟට ස්කිප් කරන්න. මේක පිළිවෙලට තේරුම් ගන්න යන්න ඕන එකක් නෑ මෙතන. මෙතන මෙහෙම එකපාරටම මේ සූත්‍රයේ එෆෙක්ට් එකක් වෙන්න තියෙනවා. බුදුහාඳු ජීවමානව හිටියානම් Tamanට ගැළපෙන දේශනාව දේවි. දැන් ජීවමානව නෑ. හැබැයි ඒ වෙනුවට ඉන්නවා උන්වහන්සේගේ උපදේශ ටික. ඒතර මේක හරියට මම දකින්නේ අපිට යතුරු කැරල්ලක් වගේ. ඒතර යතුරු කැරල්ල අපි ලොක් එකට දානකොට එකක් දානවා හරියට මෙවන අනිත් එක try කරනවා. සමාකලට සමාක සූත්‍ර තමයි හිත ඇතුව ඒක ආයි බලන්න හිතේම ඒක හරියට පොඩ්ඩක් ඇරෙන්න ගියා වගේ හැබැයි ඇරුන්නේ නැහැ. එතකොට ඒක වෙන් කළා තියන්නේ ඒක ප්‍රශ්නයක් නෑ. හැබැයි ඒකම තද කරක බලන්න එපා. අනිත් ඒවා මෙහෙම බලාගෙන යන්න. එහෙම බලාගෙන යනකොට කාලයත් එක්ක අපේ අර ඒ ලොක් එකත් වෙනස් වෙනවා. එතකොට අර ගැළපෙන මේ මොනවාද මේකක් එකපාරටම ඇරෙයි. ඕකයි මන් දකින්න එකම ක්‍රමය අපිට මේ විමුක්තිය ලබන්න. මේ එතකොට අර මේ ලොක් එක කියන්නේ අපේ මොලේ අපේ ඉන්ද්‍රියන් මෝරලා තියෙන්න පුළුවන්. ඉතින් ඒවා අපිට බුදු කෙනෙක් නෑව බලලා මේ එදා රාහුල සාමණේරයන් වහන්සේට වගේ එදා ඒ අනුපිළිවෙට වැඩලා අවුරුදු කීපයක් ගියන් පස්සේ තමයි බුදුන් වහන්සේ එක දවල් කාලෙක දකිනවා. දැන් ඒ ෆැකල්ටිස් මේ ඉන්ද්‍රියන් මේ වැඩිලා කියලා. ඊට පස්සේ තමයි මේ වගේ දේශනාවක් ගිහිල්ලා දේශනා කරන්නේ. ඒතකොට රහත් වෙනවා. ඒක අහගෙන හිටපු දේවතාන් වහන්සේලා ගොඩාක් ධර්මයස පහළුණා කියලා කියනවා. කොසෝවාන් වෙන්න හරි මොනාටි වෙන්න ඇති. ඉතින් ඒක අපිට මතක තියාගන්න මේ වදන් හරි පුදුමයි. අපි හිත පිසුදෙනකොට ඉන්ද්‍රියන් අපි ඒවා වැඩිගෙන එනකොට මේව වෙනම විදිහට තේරෙන්න පටන් ගන්නවා. ඒකයි කවදාකවත් මේක ඔහොම අතරින් නැතුව දැන් ඒක අඩු ගන්න දෙවෙනි පාරකේදී එහෙම අධ්‍යක්ෂීම් කට්ටියට ගොඩක් එන්න පුළුවන්. තුන්වෙනි පාර තවත් එන්න පුළුවන්. හතරවෙනි පාරවල තියෙනවා නම් තුන්වෙනි පාර ගොඩක්ම එන්න පුළුවන්. කී දෙනෙක් තුන්වෙනි පාර කරනවද මේක? තුන්වෙනි පාරද මේ රිට්‍රීට් එකක් කරන්නේ දවස් පහක්. එතකොට දෙවෙනි පාර. ආ සයිලන්ට් රිට්‍රීට් කරන්නේ දෙක. ඒකෙදිත් එතකොට දෙකක් වෙනවා. ඊට කලින් මම වැඩි යමත් කරානේ. එතකොට මේක තුන වෙනවානේ. ආ එතකොට මොන හරි හොඳ දෙයක් තියෙන්න පුළුවන්. බලාපොරොත්තු වෙන විදිහට ගන්න බොහොම සෑහලෙන් වීරිය කරන්න. ඒ කියන්නේ මම දන්නවා මෙතනට එනවා ගොඩාක් කට්ටිය පෙරම්පුරලා වගේ මේවා කටයුතු කරගෙන ඉතින් ඒගොල්ලන්ට හොඳ අවස්ථාවක් මේක. හාමුදුරුවෝ මේක මේ බැහැලා යන ගමනක්නේ. මම ඒකනේ කිව්වේ අද දක්වා මට දැන් මාරි ප්‍රශ්නයක් මේ ඒ කියන්නේ යන ගමන් දෙන දෙයක් මේ වෙලාවේ තියෙන ඉතින් මේක ගන්න පුළුවන්. ආයි ඇත්තට ප්‍රත්‍යක්ෂ කරගන්න ඕන නම් හොඳ ටූල්ස් ටිකක් මේලා ලැබෙනවා. ඉතින් එතකොට මේක මේ 115 වෙනකල් පළවෙනිට මාපු කට්ටිය මේවා කරන්න. දැන් දෙවෙනි පාර කරනවා නම් තනින් තන හැබැයි මේ වගේ සූත්‍රෙම බලන්න. මම මේ කියවපු පෙන පින්දුප මත බීජ සූත්‍රය අනේ වගේ ඒවා උනම් කැමති නම් බලන්න. තමන්ට වෙන හිත ගිය එකක් තියෙනවා නම් ඒකිට තමන්ට ගලපන්න බලන්න. තමන්ට මේ කියවන ගමන් දැන් මේවා කියවන්න ඕනේ එක විදියක් මම කිව්වනේ. තමන් රිලැක්ස් කරලා ඉන්නකොට හොඳට ශබ්ද වලට ඇහුම්කන් දුන්නොතින් කදර ජෙනරේටර් එකක වගේ සද්දයක් වෙනවනේ. හොඳට ඒකට ඇහින්ද රිලැක්ස් කරලා අතරින්න බලාගෙන හොඳට අහන්න බලන්න මොකද්ද ඇහෙන්නේ කියලා. මන්ද ෆෑන් වල හරි මොකක්ද සද්දයක් කරන ශ්ගල. අන්න ඒක නෝට් කරන්න. හොඳට අහන්න බලන්න මොනවාද ශබ්ද. එමෙ ටික වෙලාවක් හොඳට අහගෙන ඉන්න බලනකොට කය සැහැල්ලු කරගෙන තමන්ගේ කයේ යම් ක්‍රියාවක් නොටිස් දැනෙන්න පටන් ගනි. මොනාරි කයේ වෙන දෙයක් බඩගිනි නම් බඩේ ශබ්දයක්. බඩගිනි කියන වචනේ මෙහි මට ගොඩක් සම්බන්ධයක් තියෙනවා. මේ කියන්නේ එක මහත්තයෙක් මගේ ඇව්ව එක දසක් හාමුදුරුව බඩගිනිද කියලා මට පොඩි කාලේ මතක් වුණා. අත්තල හරි කවහරි අහනවා එම කොහෙද කොහොම හරි මේ එහෙම අහගෙන ඉන්නකොට රිලැක්ස් කරලා දැන් මේ කඹුලුත් උස්සගෙන අපි මේ ටෙන්ෂන් එකෙන් තමයි ඉන්නේ. පුරුදු වෙන්න ඕනේ. දැන් උස්මත් එක කොහොම හතරින්ද දටහනර ජෙනරේටර් එක සද්ද වෙනවා. ටික වෙලාවක් අහගෙන ඉන්නකොට තැම්පත් වෙලා නම් තමන්ට තේරේ යම් ක්‍රියාවක් වක් ඇඟේ වෙන තමට අවධානයට ඒ ස්වභාවිකව ඉබේම. ඒ තමයි හුස්ම උඩට අදිනවා පහළට අදිනවා. මේක එනකොට දෙරෙන්න ඕනේ යම් ප්‍රමාණයක් තමන් වර්තමානට සිහියක් ඇවිල්ලා තිනවා කියලා. ඒක සලකුණක් පමණයි. මේ හුස්ම දිහා බලන්න නෙමෙයි. එහෙම තියාගෙන තමයි මේ පොත් කියවන්න ඕනේ. තැම්පත් වෙවි අතරගෙන අන්නේ බලාගෙන ඒක කියවෙන. එතකොට තමයි මේ මෙතන ප්‍රඥාව එන්න පට. කයට සිය තියාගෙන මිනී කරන එක සිද්ධ වෙනකොට කායගත සති කියලා. මේක තමයි හොඳට වැඩනවා තියෙන සමාධියකට යන්න පුළුවන්. සමාධියකට ගියාම පංච නිවෙන්ගේ හිත මිදහස් ප්‍රභාෂවරයි. ඒ ප්‍රභාෂවර මනසෙන් ඔය මේ දේවල් පේන්නිට තියෙනවා. වැටීම් ඥානෙන්ට තියෙනවා. මාර්ගඵල ලැබෙන්නිට තියෙනවා. එතකොට පුණම් මේක මෙතන මේ සූත්‍රේ මම පළවෙනි කවුනම් බලමු 16 වෙනි පිටුව. මේක හෙට තියෙන එකක්. මම හෙට මේ හෙට වඩිනවා. ඊට මම මොකද්ද හැමදාම වඩී ඉඳි දවස් කියන තියෙන්නේ හැමදාම වඩී ඉඳි. තමන්ට තනි වෙලා මේක බලන එක තමයි ප්‍රධාන. මතක තියාගන්න නිශ්ශබ්දතාවය මේ පොතුයි තමයි අවශ්‍ය. හාමුදුරු මෙහෙම මේක දැන් මේක මං කිව්වේ මේක ඇත්තටම තමන් වගකීම ගන්න ඕන එකක්. මේක මං කිව්වේ මොන්ටසූරි වගේ ප්‍රැක්ටිස් එකක් නන් නෙමෙයි. මේක කරන්න පුළුවන් උපරිම ඉහළම එකට යන්නේ. සමාකය සමර සැකෙයි හාමුදුරු මේක ගිහියන්ට කියන්න හොඳද මේක ඒගොල්ලන්ට මේ තියෙන මේවත් එක්ක කියලා. මේ ආවා කියන්නේ මම හිතන්නේ මෙහෙම දැන් අපේ එදා හිටපු ආච්චිලා වගේ ගොඩ වෙන්න බැරි කමක් නැද්ද? මෙහෙම ඇවිල්ලා ට්‍රයි මේ වෑයමක් කරනවා කියන්නේ බුදුහාඳුරු කියන්නේ මොනවාද වීරිය කරනවා නම් ශික්ෂා කාමී නම් රහතන් වහන්සේ ලෝකෙ හිස් වෙන්නේ නැහැ කියලා. ඒතර බුදුහාඳුරු වීරියටයි උනන්දුවටයි තැන දෙන්නේ. ඉතින් මේ දැන් මෙච්චර කට්ටියකට අවස්ථාවක් නැති වෙනවා. මේගොල්ලන්ට අනිවාර්යෙන් මැරෙන්න ලං වෙනකොට වයස්ගත වෙනකොට මේක පිහිට වෙන්නේ නැද්ද? කොච්චර පිහිටිනවද මේ මතරලා ඒ මේක මුණ පාණ්ඩේ සසර බිය දුරු අඩු කරගන්න. ඉතින් මම හිතනවා මේක මෙහෙම ඉස්සර කාලෙත් ඔද අදිසිල් අදිචිත්ත අදිපඤ්ඤාවට පත් වෙච්ච රහතන් වහන්සේලා හිටියා. ඒගොල්ලන් ඉන්න කල ඔන්න අනිත් අයවත් ඒකට පත් කරා. අදිසිල් අදිචිත්ත අදිපඤ්ඤාව. කාටත් අපි කියන්න බෑ බැරි කමක් තියනවා කියලා. පුළුවන් කට්ටියක් හිටියොත් ඒක හැමෝටම ගොඩක් අයට පුළුවන් කරවනවා. දන්නවනේ මං ඉස්සර කියපු කතාවක් තිබ්බා අර කතරගම් පැත්තේ එක ධෛර්යේන තපස් හාමුදුරු කෙනෙක් දන්නවද ඒක? කියවන ගොඩක් බල්ලා තියෙනවා නම් පරණ වීඩියෝස්. ඒ ස්වාමීන් වහන්සේ මං ගිහි කාලේ හම්බෙනකොට ඉතින් අර පොඩ්ඩක් කාම ලෝකයේ සම්බන්ධව අතරින් එක ටිකක් සැකයක් තිබ්බා. උන්වහන්සේ වචනෙන් දෙකෙන් ඒ ධෛර්යය දුන්නා නෑ ධ්‍යානෙකින් යටපත් කරගන්න පුළුවන් ඔන්නෝම කරුණකින්. ඒත් ස්වාමීන් වහන්සේ මම කිරිවේරි ඉඳන් බලාගෙන හිටියා උන්වහන්සේ අර එහෙම පොඩි වචන ටිකක් කියලා. ඉස්සර ගස් යට ඉන්නේ ඒ ස්වාමීන් වහන්සේ. අර මල් විකුණන දෙපැත්තේ තියෙනව නේද කිරිවේරේ? දැකලා තියෙනවද දන්නේ? ඒ දෙපැත්තේ මැදින් අර වැලිත් හලාවේ මැදින් වඩිනවා මේ දේවාලේ පැත්තට. එතකොට ඒක බලාගෙන ඉන්නකොට හරි ධෛර්යයක් ඇත්තටම. ඒ කියන්නේ ස්වාමීන් වහන්සේ ඒක වඩිනකොට අර මොනවා දූතංග කියන්නේ අර පැච් කරපු රෝප්සුත් එක්ක මම අර අතන උඩ ඉඳන් අර කියන්නේ කිරිවේරේ පඩිපල ළඟ ඉඳන් බලාගෙන හිටියා. මේ මෙහෙම වඩිනවා මොනවත් නැහැ. අරේ මිනිස්සු කාමභෝගී ලෞකික ලෝකේ මෙහෙට එනවා මෙහෙට එන මල් ගන්නවා රම. උන්වහන්සේ මෙහෙම වඩිනවා. ඒක දර්ශනයේම හරි ධෛර්යයක්. ඉතින් මම හිතනවා මේක අහසයි පොළොවයි වගේ. දැන් මට හිතාගන්න බැහැ එහෙම මේ ලෝකයක් මෙහෙ යනකොට මේ එක්කෙනෙක් මෙහෙම යනවා කියන්නේ. ඊට අවුරුද්දකින් පස්සේ මාත් වඩිනවා. ඉතින් ඕක අපි මේ දකින දේ අපි නරක පැතිත් එහෙමයි. නරක දේවල් දකින්නවා කියන්නේත් අපේ පොටෙන්ෂල් එක පෙන්නනවා. අපි අනිත් අය වැරදි කරනවා කියලා එක එක මේ ඒ වගේ ගොඩක් මට මං කියලා තියෙන බණට ඒවා මේ මගේ තියෙන අඩුපාඩු තමයි අපි එළියෙන් ඔය දකින්නේ පොටෙන්ෂල් එක දකින්නේ. ඒතර අපිට ඒකට හිත යන්න ඉඩ තියෙනවා. අපිම මේ අනිත් අයට විවේචනය කරපේක ඔන්න අපිම කරන්න ඉඩ තියෙනවා. ගොඩක් විට ඕක වෙනවා. හේතුව අපිට මේ සිහි එන්නේ මේ ඇහෙන් දකින එක කනෙන් ඇහෙන එක හැදිලා එන්නේ අපි කරපු කර්මය අනුව. අන්න ඒක පිටිපස්සෙන් දකින්න ඕනේ. මේ ගුණ හදලාව නෙමෙයි මේ අපි කරපු කර්මය අනුව. ඒක අපි අන්තිමට මේවා මේ භාවනාව වැඩුණොත් හොඳට හරි විදියට කොහෙවත් නරකයි කියලා දැනෙන්නේ නැතුව යන්න ඕනේ. ඒතකොට අපේ අවධානේ ඉහළ තලයකින් තියෙන්නේ. ඒ තලය අනුව ඊළඟට අපේ පහළවීම සිද්ධ වෙනවා. ඕම ඉහළට යවනවා මිස මේම අපි ඒක අපි ස්ටියරින් වීල් එක අතට ගන්න ඕනේ. ගමන මේ සංසාර ගමන. එතකොට මෙහෙම තැම්පත් කරන් මේ මේක මේ නකුල පිතු සූත්‍රයේ බුදුහාඳුරෝ මේ මොකද්ද ඒකට කියන්නේ බුදුන් වහන්සේ මේ මොකද්ද මෙතන බුදුන් වහන්සේ මුණ ගැහෙන්න යනවා නකුල පිතු ගෘහපතිය ගිහිල්ලා බුදුන් වහන්සේගෙන් දේශනාවක් අහලා මේ එනවා මගදී හම්බෙන සාරිපුත්ත මහරහතන් වහන්සේ. ඒ හම්බෙන වෙලාවේ දකින්න බොහොම ප්‍රසන්නයි උන්වහන්සේගේ මොනවාද ඉන්ද්‍රියන්. ඒතර අහනවා මොකක් දේශනා කරේ කියලා. ඒතර කියනවා හිත මේ මොකද්ද මේ කය පළවෙනිටම බුදුහාඳුරෙන් අහනවා මගේ කය දුර්ලභයි දුර මේ දුර්වලයි මේකයි වයස්ගතයි මට කෙටියෙන් බණක් කියන්න පුළුවන්ද භාගතුන් වහන්සේට කියලා. ඒත් බුදුන් වහන්සේ දේශනා කරනවා ඇඟ ලෙඩ වුණාට හිත ලෙඩ නැතුව තියාගන්න කියලා. ඔච්චරයි දේශනා කරන්නේ. ඒක අහලා තමයි සාරිපුත්ත මහරහතන් වහන්සේ මගදී මුණ ගැහෙන්නේ. එතකොට සාරිපුත්ත මහරහතන් තැවුවම ඔය කරුණම කියනවා. මෙහෙම භාගතුන් වහන්සේ දේශනා කරා කියලා. ඒතර කිව්වා මේ කියනවා මේ කොහොමද ඇඟ ලෙඩ හිත ලෙඩ ඇඟ ලෙඩ හිත ලෙඩ නැත්ති අන්න ඔහොම. එතකොට කියනවා සාරිපුත්ත මහරහතන් වහන්සේටම ආර්දනා කරනවා ඔක තේරුම් කරන්න. අන්න ඒකදී ඔන්න අපි එතනින් පටන් ගමු. නැත්තම් ගෘහපතිය 17 වෙනි පිටුවේ දෙවනි පරිච්ඡේදය, ගෘහපතිය ස්වාමිනී කොපමණකින් ලෙඩ ශරීරය ඇතිව ලෙඩ සිත් ඇත්තේ වෙයිද, කොපමණකින් ලෙඩ ශරීරය ඇතිව ලෙඩ සිත් නැත්තේ වේදයි වැඩිදුට්ටත් භාගතුන් වහන්සේගෙන් විමසන්නට සිතුනේ නැද්ද? ස්වාමිනී සරුත් තෙරුන් වහන්සේගෙන් මේ කීමේ අර්ථ දැන ගැනීමටයි අප දුර සිටන් මත් එන්නේ. මේ කීමේ අර්ථය සරුත් තෙරුන් වහන්සේටම වැටහෙන්නේ නම් හොඳයි. ගෘහපතිය එහෙනම් අහන්න, හොඳින් මෙනෙහි කරන්න කියන්නම්. එසේ ස්වාමිනී, නකුල පිය ගෘහපති සරුත් තෙරුන්ට පිළිතුරු දුන්නේ. සරුත් තෙරුණෝ මෙසේ වදාළහ, ගෘහපතිය ලෙඩ ශරීරය ඇතිව ලෙඩ සිත් ඇත්තේ වන්නේ කෙසේද? ගෘහපති මේ ලෝකයේ ආර්යයන් නොදකින, ආර්ය ධර්මයේ අදක්ෂ, ආර්ය ධර්මයේ නොහික්මුණු, නූගත් පෘථජ්ජනයා රූපේ ආත්මයයි හෝ ආත්මයේ රූපය ඇත්තකයි හෝ ආත්මයේ රූපේ පවතී හෝ රූපේ ආත්මය පවතී හෝ රූපේ මමයි මාගේ රූපයයි කියා හෝ තණ්හා දිට්ටි වශයෙන් ගිලගෙන සිටී. මම රූපේ වෙමි, මාගේ රූපය ගිලගෙන සිටින ඔහුගේ ඒ රූපේ ජරා මරණයෙන් පෙරලේ වෙනස් වේ. මෙහෙම තමයි අපි සාමාන්‍යයෙන් ඉන්නේ. අපිට මොනහරි දෘෂ්ටියක් තියෙනවා, මම තමයි මේ ඇඟ, මගේ මම එක්කෝ මෙහෙම වෙන ඔය විදිහට දෘෂ්ටි එන්න පුළුවන් ආකාර තියෙන්නේ. හැබැයි මේ දෘෂ්ටියෙන් තමයි අපි ඉන්නේ සාමාන්‍යයෙන්. අපේ මම කියන දෘෂ්ටියක් ඇවිල්ලා තිනවා කොහොමදත්, මම කියන කෙනා මේ ඇඟ හරි මම ඇඟෙන් පිට එකක් හරි කියලා අන්න එහෙම දෘෂ්ටි කරන් ඉන්නවා. එතකොට දැන් මේ කියවනකොට මේ පොත අල්ලන් ඉන්න හැටි තමන් මේ එළියෙන් බලනවා වගේ තමන් දිහා බලන්න ඕනේ. ඒකයි තියා පහසුවෙන් ඉඳගෙන එහෙම බලන් කියවන්න ඕන දේවල් මේක. තමන් එතකොට මේ රූපේ ආත්මය පවති හෝ රූපේ මමයි මාගේ රූපය කියා හෝ තණ්හා දිෂ්ටි වශයෙන්, මොකද තණ්හාවයි දෘෂ්ටිය එකට යන්නේ. අපිට ඇලෙන එකත් එක්ක මම කියන දෘෂ්ටි එනවා. මම කිව්වත් දන්නේ ඒක අර කොහොමද මේ අර එළවන ත්‍රිවිල් එළවන මල්ලි කෙනෙක් යාන දැන් පොඩි රෙස්ටෝරන්ට් එකක් කරනවා. හොඳ ළමයි. එයා මේ කොහොමද අර මේ ත්‍රිවිල් එකට යද්දි දෙමළ මල්ලි කෙනෙක් එයාත් එක්ක කතා කරනවා ත්‍රිවිල් එකත් එක්ක. හාමුදුනේ මෙයාට දැන් බඩගිනේ මොකද්ද වෙන වචනයක් මට මතක නැහැ. කෑමෝනේ හරි මොකක් හරි. ඒතකොට බනට පෙට්‍රල් ගහන්න යනකොට දවසක් වෙලාව ළඟයි 12ට. මම කව මල්ලි එයාට බඩිනුනට මගේ දැන් දාන්නේ පරක් වෙනවා නේ. ඔහොත් මට මතක් කර එයාට පුළුවන් ඔන්ලට පෙට්‍රල් ගහන්න ඉස්සලා හම්දුරංගේ දාන්නේ මේවා කරන්න කියලා. මම ඉතින් ඒගොල්ලන්ට එක බොහොම මේකෙන් මේවා කරන එයා දැන් බලාගෙන ඉන්න ඕකෙන් එන්නේ එක වයිෆ් බල කරලා තමයි දැන් මේ වැඩින් යත් හරීම මහා නෙච්ච කෙනෙක් වගේ ඇත්ත කියනවා නම් මේ එයාගේ වයිෆ් දන්න අනිත් පැත්තෙන් සෑහෙන මේ දිනු කරන් යන්න හිතාගෙන ඉන්නවා ජීවිතේ. ඉතින් මෙයා කොට කල්සන් ඇඳන් පුරුදු වෙලා තියෙනවා. සමාවට අන්දවල එනවා බලන වයිෆ් අන්දවල ඇවිල්ලා තින්නේ. හරිම මනස හරි දියුණුයි, හරිම දියුණුයි, ඒක ආත්මෙ දියුණුයි. ඉතින් මොනා කරනද? ඉතින් ඒ ළමයා සමාවට ඉතින් අර ඒ මේකත් එක කතා කරනවා. ඒකට අයිඩෙන්ටිටි එකක් දෙයක් දෙනවා. මොකද බලන්න යකඩ කොටකට අපේ ඒ කෙනෙක් පුද්ගල භාවයක් දීලා තියෙනවා. ඒ කියන්නේ ඇලිමත් එක්ක. ඒතර අපේ කයට මේ මස් කොටකට තමයි අපි පුද්ගල භාවයක් දීලා තියෙන්නේ. ඥාන ලෝක කියලා අඳුර ගන්නවා මෙහෙම කියලා. දැන් අපි මෙහෙම කල්පනා කරලා විමසන්න පටන් ගත්තම තමයි ඔන්න මේක निराවුල් වෙන්නේ. ඒ මෝහෙන් අපි කොට කොට වෙන්න පටන් ගන්න. ඒක අපි දානෝනේ, අපි බැඳිලා ඉන්න අයට දානෝනේ. ඒක එහෙම දානකොට මම අර කිව් එක නෝන කෙනෙකුත් කොහමද මේ එක මහත්ෙක් වයසක මහත්ෙක් මට කිව්වා හාමුදුනේ මාත් එක්ක ඉඳන් ගියා අතර මේ බස් එකේ වඩිනකොට ලංකාවේ. ඒ තමයි කිව්වේ ස්වාමීන් වහන්සේ මගේ නෝනා නැති වුණාම මට විශ්වාස කරන්න බැරිනවලු නෝනා නැති වුණා කියලා. මට ඕනුනාලු එම්බම් කරන්න යනකොට බලන්න ගිහිල්ලා මොකද මේ එයාට විශ්වාස කරන්න බෑ මේ ඉන්නපු එක්කෙනා කොහොමද මැරෙන්නේ කියලා. ඊට පස්සේ එතන එම්බම් කරන මේකට ඊට කපල අර බඩවැල්ලේ මෙලියට ගන්නකොට මෙයා කල්පනා මේ ඔච්චර අවුරුදු ගාණක් මම මේකටද මේ මොනවාද මේව කරේ කියලා. පස්සේ ආ හිතාගත්තලු අනිත් ආත්මේ නම් කවදාකවත් බඳින්නේ නැහැ කියලා. ඉතින් කවන්නේ අරුගානේ සිතුවිල්ල හරි කොහොම හරි මේ එතකොට මේ මමත්වය මම කියන එක දැන් මෙතන දකින්න ඕනේ රූපය අරමුණු කරන් තමයි ඔය මම කියන දෘෂ්ටියක් එන්නේ. එතකොට රූපය පෙරලීමෙන් වෙනවා. එතකොට එහෙම අල්ලන් ඉන්නකොට තමන්ගේ රූපය එහෙම හිතාන ඉන්නකොට රූපය පෙරලීමෙන් වෙනස් වීමෙන් ඔහුට දුක්ඛ දෝමනසුපායස උපදී. වේදනා සංඥා සංකාර විඥාන ආත්මයයි හෝ ආත්මය වේදනා සංඥා සංකාර විඥාන ඇතකයි හෝ ආත්මේ වේදනා සංඥා සංකාර විඥානේ පවතී හෝ විඥානේ ආත්මේ පවතී හෝ දකි. විඥානේ මමයි, මාගේ විඥානය ගිලගෙන සිටි, ගිල වැළඳගෙන සිටින ඔහුගේ විඥානේ පෙරලේ වෙනස් වේ. විඥානේ පෙරලීමෙන් වෙනස් වීමෙන් ඔහුට දුක් දෝමනස් උපායස ඇති වේ. දැන් එතකොට දැන් මෙහෙම තමයි චුට්ට චුට්ට අපි කල්පනා කරන්න පටන් ගන්නවා. අපි දිහා බලන්න මේ කය තියෙනවා, කය ආශ්‍රිතව ඔය දැන් මොකක් හරි දැකපු දෙයක් හරි අපි කියමුකෝ. අපේ ළමයි, අම්මා තාත්තා මොන හරි දැකපු දැන් පෑ ගානකට ඉස්සලා දෙයක් කියමුකෝ. ඒකුණත් අපි දකින්න ඕනේ මේ අපිට අයිති නැති රූප වේදනා සංඥා ටිකක් මේ පහළුනේ. මේක ටිකක් තව සියුම් වෙන්න ඕනේ. මේකට හුරු වෙලා එනකොට චුට්ට චුට්ට අපි අපේ කියලා අපි කියලා ගන්න මුලා දෘෂ්ටියට බැහැරව මේක මේ සිදුවෙන ප්‍රොසෙස් එක බලන එකකට එනවා. එතකොට මේ මොනවාද දැන් මේ රූප වේදනා සංඥා සංකාර කියන එක තමයි ගොඩක් අමාරු. ඒ කියන්නේ දැන් අපි දැන් කවුරු බැනගෙන එනකොට එහෙම හොඳ කියන උඩත් එහෙමයි. ওই දෙකම අපි ওই වේදනා සංඥා සංකාර වේදනා සංඥා තුළ වෙන දෙයක්. එතකොට මේ දෙකම අපි මේ මොනවාද ඒකට කියන්නේ දැන් ගොඩ මම කියලා ගන්න නැතු වෙන එක ලේසි නෑ. ඒක අපි තදින් අල්ලන් ඉන්නවා මම කියලා. එතකොට දැන් සමාකට මේ ධාතු මනසිකාරයම තියෙන්නේ. ධාතු මේ කය මම නෙමේ කියලා යම් මට්ටමකින් තේරුම් ගන්න ටික ලේසි. එහෙම තේරුම් ගැනීමක් ඇති වුණොත් විශේෂයෙන්ම ওই ධාතු මනසිකාරේ හරි වෙන විදියකින් හරි ඒ ධාතු මනසිකාරයේදී ওই හයිය ගතිය, දිහරු ගතිය, ওই ගති වශයෙන් ගන්න එක වෙන් කළ ගත්තම මේ ඇඟ ඩිසපිය වෙනවනේ. ඇඟ නැතු වෙනවා. ඇඟ දැන් අපි මේ දැන් අපි දැන් මෙහෙම කල්පනා නොකර කල්පනා කරනකොට අපිට මගේ කියලා හිතනවා. දැන් මේ මුළු ශරීරෙම මේ හයිය ගතියෙන් තියෙන දේ දත් වෙන්න පුළුවන්. මේ පොළොවේ හයිය ගතියයි එහෙම මේ දෙකේ වෙනසක් නෑ නේද කියලා කල්පනා කරනකොට අපිට ඒ කල්පනාවේදී අර මේ මම නෑනේ මෙතන මේ මෙතන මේ මේ දෙකම එක ක්වොලිටි එකක් නේ තියෙන්නේ. ඒතර දියාරු ගතියට අපේ මුත්‍රා තියෙන්න පුළුවන්, මේ ලේ තියෙන්න පුළුවන්. හැබැයි ටැප් එකේ වතුරයි ගතියෙන් බැලුවම දෙකම එකයි. අන්න එහෙම කල්පනා කරනකොට අපිට ඒක නිකන් අපින් හිස් කරන්න පුළුවන්. ඒතර මේ ඇඟ මම කියලා ගන්න එක හොඳටම තේරෙනවා මේ මම නෙමෙයි කියන එක. මේ මෙතන මම නෙමෙයි, මම හිතෙන් හදාගත්තා කියන එක තේරෙනවා. එතකොට දැන් විඥානය කියන එක මේ ඇඟක් නැතුව බෑ පහළ වෙන්න. එතකොට මේ මගේ ඇඟ මගේ නොවනවා නම් මගේ නොවන ඇඟ පාවිච්චි වෙලා එන විඥානයත් මගේ නෙමෙයි. එතකොට විඥානය කියලා එනකොට අග්ගල එන්න ඕනේ. මම බැඳිලා ඉන්න දේවල්, තමගේ ළමයි, දෙමාපියෝ, ඥාති, තව යාළු මිත්‍රයෝ, ඒ ටග්ගල ෆ්ලෑෂ් ෂෙඩ් වුණේ. ඒ විඤ්ඤාණයෙන්නේ ඔය අඳුරගන්නේ මෙයාගේ නම් වලින් මෙයාට බැඳීමක් ඇති වෙන්නේ. සීය නැතුව ඔවත් දකින්නේ නැහනේ. එතකොට ඒක දකින් ඒක මෙතනට ගලපන්න ඕනේ. මේ කය මට අයිති නැති කයත් එක්ක මේ විඤ්ඤාණය මට අයිති වෙන්නේ නැහැ. අනේ යහමින් වඩලා තිනකොට මේක ඈත් වෙන්න පටන් ගන්නවා. ඈතින් බලන්න පුරුදු වෙනවා. එතකොට අපේ රියැක්ෂන් එක අඩුයි. ඇලෙන එක අඩුයි, ගැටෙන එක අඩුයි, දුක අඩුයි. මේව නැති වෙනකොට දුක අඩුයි, තියෙනකොට සතුටු වෙන්න යන්නේ නැහැ. අර කල්පනාවෙන් හොඳ සීයෙන් ඉඳ පුරුදු කරනවා. ආත්මේ විඥානේ පවති හෝ විඥානේ ආත්මේ පවති හෝ දකි. විඥානේ මමයි, මාගේ විඥානේ ගිලගෙන සිටි, වැළඳගෙන සිටින ඔහුගේ විඥානේ පෙරලෙයි වෙනස් වෙයි. විඥානේ පෙරලීමෙන් වෙනස් වීමෙන් ඔහුට දුක් දෝමනස් උපායස ඇති වෙයි. ගෘහපති මෙසේ ලෙඩ ශරීරයත් ලෙඩ සිත් ඇති වෙයි. ගෘහපති ලෙඩ ශරීරය ඇතිවත් ලෙඩ නැති සිතක් ඇතිවන්නේ කෙසේද? ගෘහපති මේ ලෝකේ ආර්යයන් දක්නා ආර්ය ධර්මයේ දක්ෂ ආර්ය ධර්මයේ හික්මුණු උගත් ආර්ය ශ්‍රාවකයා රූපේ ආත්මයයි නොදනි, ආත්මේ රූපයත් එකයි හෝ නොදනි, ආත්මෙහි රූප පව. දැන් මෙහෙම කියවන ගමන් මෙතන දාන්න ඕනේ. ඒක ටිකක් ගොඩක් සූත්‍ර එහෙම තමයි බලන්න ඕනේ පොඩ පොඩ. ඒතකොට තමයි 100 සතිය වඩන්න උපකාර වෙනවා. නැත්තම් මෙතන වෙන එකක් හැටියට කියව කියව යන එක නෙමෙයි. මේ වර්තමානයේ තමන් ඉන්න කයට ඒක අනුමාන කරලා එහෙම කල්පනා කරන එක පුහුණු කරන්න ඕනේ. එතකොට මේ ලෝකයේ ආර්යයන් දක්න ආර්ය ධර්ම. එතකොට ආත්මේ රූපය අත්‍යකයි හෝ නොදනි, ආත්මේ රූපය පවතී හෝ රූපය ආත්මේ පවතී හෝ නොදනි, රූපය මමයි, මාගේ රූපය තෘෂ්ණා දෘෂ්ටි වශයෙන් නොගෙන නුඹැඩෙන සුළුව සිටි, රූපය මමයි, මාගේ රූපය තෘෂ්ණා දෘෂ්ටි වශයෙන් නොගෙන වැළඳ නොගන්නා ඔහුගේ ඒ රූපය ජරා මරණයෙන් පෙරලේ වෙනස් වේ. රූපේ පෙරලීමෙන් වෙනස් වීමෙන් ඔහුට දුක්ඛ දෝමනස් උපායස උපදී නූපදී. වේදනා සංඥා සංකාර විඥාන ආත්මයයි නුදකි. වේදනා සංඥා සංකාර විඥානේ මමයි, මාගේ වේදනා සංඥා සංකාර විඥානේ තෘෂ්ණා දෘෂ්ටි වශයෙන් නොගෙන නුඹැඩෙන සුළුව වසයි, තෘෂ්ණා දෘෂ්ටි වශයෙන් නොගෙන නොවැළඳ ගන්නා ඔහුගේ වේදනා සංඥා සංකාර විඥානේ ජරා මරණය පෙරළී වෙනස් වෙයි. වේදනා විඥාන පෙරළීමෙන් වෙනස් වීමෙන් ඔහුට දුක්ඛ දෝමනස්ස උපායස නූපදී. රූපදී මෙසේ ලෙඩ ශාරීරියත් ලෙඩ නැති සිතත් වේ. සැරුත් තෙරුණුව මෙය වදාළ සතුට සිත් ඇති නකුල පිය ගෘහපති ආයුෂ්මත් සැරුත් තෙරුන් වහන්සේගේ දේශනාව සතුටින් පිළිගත්තේ. විසිහයවෙනි පිටුව. එක් කලෙක භාගතුන් වහන්සේ සැවැත් දෙවුරන් වසන සේක හිදී භික්‍ෂු නමතා මේ බදාහල මහනි සමාධිය වඩව. මහනි සමාධිගත භික්‍ෂුව ඇති සැටියෙන් දනී. කුමක් ඇති සැටියෙන් දනීද? රූපය හට ගැනීමත් නැතිවීමත්, වේදනාව ඇතිවීමත් නැතිවීමත්, සංඥාව ඇතිවීමත් නැතිවීමත්, සංස්කාරය ඇතිවීමත් නැතිවීමත්, විඤ්ඤාණය ඇතිවීමත් නැතිවීමත් දනී. මහනි රූපය හට ගැනීම කුමක්ද? වේදනාව හට ගැනීම කුමක්ද? සංඥාව හට ගැනීම කුමක්ද? සංස්කාරය හට ගැනීම කුමක්ද? විඥාණය හට ගැනීම කුමක්ද? මහණෙනි මේ ශාස්ත්‍රීය භික්ෂුව නම සතුටු වෙයි. මැනවින් කියයි බැසගෙන සිටී. කුමක් ගැන සතුටු වෙයිද? මැනවින් කියයිද බැසගෙන සිටීද? රූපයට සතුටු වෙයි. මැනවින් කියයි එහි බැසගෙන සිටී. රූපය ගැන සතුටු වන මැනවින් කියන එහි බැසගෙන සිටින ඔහුගේ තණ්හාව උපදී. ඒ කියන්නේ මේ බාහිර අරගෙන දෙයක් විඳිනවා කියන එක තමයි මේ වචන ගොඩක් දුන්නට ඒක අපි ඉඩ දෙනවා. අපි ඒක විඳින්න මේවා කරනවා. රූපේ යම් තණ්හාවක් වේදේ උපාදානයි. උපාදාන ප්‍රත්‍යයෙන් ඔහුට භවේ වේ. භව ප්‍රත්‍යයෙන් ජාති වේ. ජාති ප්‍රත්‍යයෙන් ජරා මරණ ශෝක පරිදේව දුක්. මේක හොඳයි සක්මන් කරනකොට පාවිච්චි කරන්න පුළුවන් හොඳ සූත්‍රයක්. ඒ කියන්නේ තමන් දකින්න ඕනේ දැන් මේ ඉඩ දෙනකොට මේ ඉන්ද්‍රියන් වලට ඉඩ දීලා පිනවනකොට පටිච්චසම්පාදේ පෝෂණය වෙන හැටි. ඒක තමන්ට මේ ඇලීම ඇති කරලා තියෙනකොට උපාදාන උපාදාන වෙනකොට කර්ම රැස් කරගනවා අපි ඇලිලා ගැටිලා. ඒ කර්ම රැස් කරන එක කර්ම භවය වෙනවා. ඒ අවශ්‍ය කරන තලයක් එන්න ඕනේ කර්ම වාර හැදෙනවා. එකතු වෙලා. ඒක කර්ම වාරය හැදෙනකොට අර අන්තිම මොහොතේ චුතිසිතයි ඒ අරමුණු වෙනවා ඒවා මෙතන ගලපන්න පුළුවන්. එතකොට ජාතිය උපදින උපදීම සිද්ධෙනවා. ජාතිය ජරා මරණ ওই ටික තියෙනවා. ඒක සක්මන් කරනකොට ඒක හොඳයි. වේදනා සංඥා සංකාර විඥාන කැමැතිව මනුවින් කිය බැසගෙන සිටි. වේදනා සංඥා සංකාර විඥාන කැමැතිවන මනුවින් කියනෙහි බැසගෙන සිටින ඔහුට තණ්හා උපදී. ඒ උපාදානයි. උපාදාන ප්‍රත්‍යයෙන් උපායාස ඇතිවේ. මෙසේ මුළු මහත් දුක් රාශිය හට ගැනීම වේ. මහණෙනි මේ රූප විඥානේ හට ගැනීමයි. මහණෙනි රූපේ නැතිවීම කුමක්ද? වේදනා සංඥා සංකාර විඥානේ නැතිවීම කුමක්ද? මේ ශාස්ත්‍රීය භික්ෂුව නම කැමැති නොවේ. මනුවින් නොකියයි. එහි බැසගෙන නොසිටි. කුමක් කැමති නොවෙන්නේද? මනුවින් නොකියන්නේද? බැසගෙන නොසිටින්නේද? රූප විඥානේ කැමති නොවේ. මනුවින් නොකියයි. එයි බැසගෙන නොසිටි. රූප විඥානේ කැමති නොකියන මනුවින් නොකියන එයි බැසගෙන නොසිටින ඔහුට රූපෙහි යම් තණ්හාවක් ඇද්ද එය නිරුද්ධ වේ. තණ්හා නිරෝධෙන් උපාදාන නිරෝධේ වේ. උපාදාන නිරෝධෙන් භව නිරෝධේ වේ. එතකොට මේක හිතෙන් කල්පනා කරන්න ඕනේ ටිකක් පුරුදු කරන එකක් තියෙන. මේක හෙට ඉඳන් තමයි වැඩි එක පාදාන නිරෝධෙන් භව නිරෝධ වේ. භව නිරෝධෙන් ජාති නිරෝධ වේ. ජාති නිරෝධෙන් ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායස නිරුද්ධ වේ. තිස්වෙනි පිටුව. මහණෙනි ප්‍රථම අතීත අනාගත සූත්‍රය. මහණෙනි අතීත අනාගත රූප අනිත්‍යයි. දැන් මේක කෙටියෙන් වගේ තිබ්බා අතීත අනාගත. අතීතයේ තිබ්බ රූප මෙනි කරන්න ඕනේ පොඩ්ඩක් Tamanට මේ ඒ කියන්නේ දැන් මොකක් හරි වෙච්ච එක දෙයක් පැය ගානකට ඉස්සලා තියෙනවනම් දවස් දෙක තුනකට ඉස්සලා තියෙනවනම් ඒකට මතකේ යවන්න ඕනේ. යවලා හිතන්න ඒක එහෙම නැති වුණා නිරුද්ධ වුණා. ඒ වෙලාවෙත් නැති වෙවි පවතින විදියක් තියෙනවා. සෛල ඇති වෙලා නැතිනවා. එහෙම නැත්තම් මේ මොනවාද ඒක සම්පූර්ණයෙන්ම තමන්ගේ අවධානයට ඒ කියන්නේ ඒ තිබ්බ රූපේ ඒ විදිහට නැති වෙනවා. තිබ්බ ස්වરૂපෙන් ඒක ඒ තිබ්බ එකෙන් නැති වෙච්ච ආකාරයේ ඒ වෙලාවෙත් ඒක අතීතයට දාන්න පුළුවන්. අනාගතයට එහෙම පහළ වුණොත් ඒ ධර්මතාවයම සිද්ධ වෙනවා. ඒ නැතිවීම සිද්ධ වෙනවා. ඒක හොඳට අවධානයට ගන්න ඕනේ. දැන් මේක අපි දන්නවා වගේ මේක කමඨාන් වෙන්නේ එහෙමයි. ඒතරස් අනිවාර්යම නැති වෙනවා කියලා. එතකොට වර්තමානයේ නැති නොවී පවතින්න බෑනේ. එහෙම අනාගතෙත් පහරනවා නම් දැන් අනිවාර්යයෙන්ම නැති වෙලා පවති නැතිවීම වීගෙන යන්න ඕනේ. මෙහි මහණෙනි මෙසේ දකින උගත් ආර්ය ශ්‍රාවක අතීත රූපේ අපේක්ෂා රහිත වෙයි. අනාගත රූප නොපතයි. වර්තමාන රූපේ කලකිරීම පිණිස නොවැළීම පිණිස නැතිකිරීම පිණිස පිළිපන්නේ වේ. අතීත අනාගත වේදනා සංඥා සංකාර විඥාන අනිත්‍යයි. වර්තමාන එතකොට ඒකත් දාන්න ඕනේ. දැන් මේක අතීත අනාගත කියන කෙටි වාක්‍යයක් වගේ නෙන්නේ. ඒක අපි නැවතිලා අපේ අර මෙනී කිරීම කල්පනා කිරීම දාන්න ඕනේ ඒක. මේක හරි සිම්පල් තේරෙන එකක් වගේනේ හිතෙන්නේ. නෑ මෙතන වෙන අවබෝධයෙන් අවශ්‍ය කරන ව්‍යායාමයක් තියෙනවා. මේක හෙට කමන්නේ මේ අද මෙච්චර මම කියන්න කැමතිත් නෑ. මෙහ මහණෙනි මෙසේ අදකින් ආර්ය ශ්‍රාවක අතීත වේදනා සංඥා සංකාර විඥානේ අපේක්ෂා රහිත වේ. අනාගත වේදනා සංඥා සංකාර නොපතයි. වර්තමාන වේදනා සංඥාවේ කලකිරීම පිණිස නොඇලීම පිණිස නැතිකිරීම පිණිස පිළිපන්නේ වේ. දැසේ අනිත් එකන දුකයි කියලා අන්තිම එකන මම නෙමේ කියලා. මහණෙනි අතීත අනාගත රූප වේදනා අන්තිම එක ඒක ඊළඟ පිටුවේ 31 වෙනි පිටුවේ. මහණෙනි අතීත අනාගත රූප වේදනා සංඥා සංකාර විඥාන අනාත්මයි. වර්තමාන රූප විඥානේ ගැන කියනුම කවරේද? ඒතර අතීතයේ අපිට පහළ වෙච්ච රූප වේදනා සංඥා සංකාර මම වෙන්නේ නැහැ. මගේ නෙමේ ඒ කාලෙත් අත්දකින්නකොට. හේතුව මොකද? නැතිවීම හින්දා. නැතිවෙච්ච නැති වෙන්නේ නැති එකක් වෙන්න එපා මම වෙන්න. නැති වෙලා අනිවාර්යයෙන්ම නැති වෙලා තියෙනවා කියන එකත් එක්ක තමයි මේ සක්කාය දිට්ඨිය කියන එක දුරු වෙන්න පටන් ගන්නවා. එතකොට අනාගතේ පහළ වෙන එකත් කවදත් මගේ වෙන්නේ නැහැ. වර්තමානයේ තුට අපිට කලබල වෙන්න දෙයක් නැහැ වෙන දේවල් වෙච්ච දේවල් ගැන වෙන්න යන දේවල් ගැන. වෙන මේක තියා යහමින් පොඩ පොඩ කල්පනා වෙලා වැටුණාම ඒ සැහැල්ලු වෙනවා. අර මේක නිකන් මායාවක් වගේ කියලා කල්පනා කරනවා වගේම මේ වගේ මම නෙමේ මට අයිතියක් නැහැ කියන එක මගේ අයිතියක් තියෙන මේක ධර්මතාව කියන එකක් ඒකත් එක්ක ලුකුවට මන මෙහෙම දැන් හිතලා ඒ විදිහට වඩන්න පටන් ගත්තමත් හිතේ නිරෝගී භාවයක් එනවා. අර ඉන්න මෝහයත් මෝහය කියන්නේ විස බීජයක් වගේ. අවිද්‍යාව කියන්නේ මහා විසක් වගේ. අරක මොලේ ෆුල් රිලැක්ස් වෙනවා. ඒක ලුකුවට ගන්නෙ නැහැ බර. අපි කියමු කවන්නේ 34 වෙනි පිටුව. තිස් තුන්වෙනි පිටුවේ අන්තිම එක ප්‍රථම හේතු සූත්‍රය. තිස් තුන්වෙනි පිටුවේ ප්‍රථම හේතු සූත්‍රය. මහණේ රූපය වේදනා සංඥා සංකාර විඥානේ අනිත්‍යයි. රූප වේදනා සංඥා සංකාර විඥානේ ඉපදීමක් යමක් හේතු වේනම් ප්‍රත්‍යේ නම් එයත් අනිත්‍යයි. මහණි අනිත්‍යෙන් හටගත් රූප වේදනා සංඥා සංකාර විඥාන කොහොම නිට්ටය වේද? මහණි රූප වේදනා සංඥා අපි ආයේ කියමු. මහණි රූප වේදනා සංඥා සංකාර විඥාන අනිත්‍යයි. රූප වේදනා සංඥා සංකාර විඥාන ඉපදීමට යමක් හේතු වෙනම් මොකද රූපයට හේතු වෙන්නේ ඉපදෙන්න හටගන්න? ඒක තමයි මොකද රූපයට රූපය කියන්නේ මේ 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 බඩි එකට සම්පූර්ණයෙන්ම ඔව් ඒකත් එමය. ඒව හටගන්න හේතු වෙන්නේ කර්මය. දැන් මේගොල්ලන් ඉතින් මේක දැන් මේ අහලාලා ඕක දැන් හැබැයි හොත් හිතෙන් පේන්න ඕනේ. හිතෙන් පේන්න ඕනේ කර්මය එකක්. කර්මය කියන්නේ මොකද? අවිද්‍යාව, තණ්හාව ඒකත් එක්ක තමයි අපි ඒකත් හේතු වෙනවා. දැන් මේක එක විදියක් ඔය බලන්න. අවිද්‍යාව තණ්හාව ඔක්කොම unrelated නෙමෙයි ඔක්කොම සම්බන්ධයි. හයිද ඕක එක විදියක් බලන්න. එතකොට කර්මය. කය පුරාණ කර්මය කියලා කියන්නේ කියන්නේ අபிසංකතං අபிසංචේතං එතං. චේතනා කරපු එකේ එතකොට ඒක අනිත්‍යයි. හේතු අනිත්‍යයි. ඒ හින්දා මේ කය අනිවාර්යයෙන්ම අනිත්‍යටපත් වෙන්න ඕනේ. එතකොට ඒක කයට තියෙන හේතු ආහාරයි මේ මොකද්ද මේ මොනවාද කර්මයි. එතකොට මේ වේදනා සංඥාවට හේතු වෙන්නේ මොකද්ද? තියෙන ස්පර්ශය. එතකොට ස්පර්ශය සිද්ධ වෙන්නේ මොකද්ද? කය ඕනේ. එතකොට කය අනිත්‍ය නම් ඒ ස්පර්ශය අනිවාර්යයෙන්ම අනිත්‍ය වෙන්න ඕනේ. මෙහෙම බලන එකේදී ඔය දැන් ෂණේන් මොන හරි දැනීමක් ඇති වෙලා නැති වෙන එක බලන එක සමානද මෙහෙම කල්පනා කරනකොට වෙනස්ද? මොකද්ද?
මේක මේ මල්ටිපල් චොයිස් එකක් නෙමෙයි. ඒක දැන් මෙහෙම දැනීමක් ඇති වෙලා ඒක දැන් අපි බලන්න ඉන්නවා. මට මෙහෙම දැනුණා. දැන් මං කිව්වා මගේ අත ගත්තා මෙහෙම ඇල්ලුවා. ඔහොම දැනිලා යනවා. ඒක මම හොඳට බලාන ඉඳලා නැති වුණා. එහෙම කල්පනා කරන එක දැන් අපි අඩිය තියෙනකොට අඩිය ස්පර්ශය දැනුණා නැති වෙනවා. අන්න එහෙම බලන එකයි. දැන් මෙහෙම කල්පනා කර මේක කල්පනා කරන එකක් තියෙනවනේ. ඒ කියන්නේ මේ දැනීමෙන්ද මේ රූපෙන්ද හේතුකින් කියලා. ඒ හේතු අනිත්‍ය එහෙනම් මේක නැති වෙන්න ඕනේ නේ කියලා. ඒතර මේ ස්පෙસિෆික් නැති වෙන එකක්ද ජෙනරල් නැති වෙන එකක් ගැනද මේ කල්පනා කරන්නේ? ඔන්න ඔතන විශේෂත්වය තියෙනවා. ජෙනරල් නැති වෙන ආකාරය. ඒතර මේ ඥානයක් අවදි කරන්නේ මෙතන. ඒකයි ඕක ඔය තුල දැන් මේ බුදුහාඳුරෝ හිතවන අනිත්‍ය බලන වඩන විදිහ එක ධර්මතා කල්පනා කරන එකක්. මම දන්නවා අද භාවනා ක්‍රමවල ගොඩක් කරපු කට්ටිය හරි ඉන්නවනම් ගොඩක් ටෙක්නික්ස් නේ ප්‍රචලිත වෙලා තියෙන දන්නව නේද? ටෙක්නික්ස් ඒ කියන්නේ මේ එන ස්පර්ශය දැනিলা එක්ක මොකක් හරි එහෙම ටැන්ජිබල් දැනෙන එකක් හොඳට අරගෙන වඩන එකක්. ඒක වැඩෙනවා කට්ටියට හොඳට. ඒක හොඳයි. හැබැයි එතනින් එන අනිත්‍ය වැටහීම ගැඹුරු ඇතිද කියලා මගේ පෞද්ගලික මත තියෙනවා. ඉතින් දැන් මේගොල්ලෝ මේ වාද විවාද කරනවා වගේ මේ මං ගැටෙන්න යනවා නෙමෙයි කාත් එක්කවත්. ඒ කියන්නේ අර ඒක මේ සාමාන්‍යයෙන් මෙතන ඒතර මේකේ ඔරිජිනල් මේකෙදි අර කල්පනා කරන එක තුල තමයි මේ යෝනිසෝ මනසිකාරය ධම්මානුපස්සනාව ධම්ම විජේ බොජ්ජංග අන්න ඔය විදිහට වැඩෙන පැත්තක් තියෙන කියලා තමයි මට තේරෙන පැත්තෙන් ඔය කියන්නේ. එතකොට මහන් රූප වේදනා සංඥාව අනාත්ම එතකොට රූප වේදනා සංඥාව ඉපදීමට යමක් හේතු වෙනම් ප්‍රත්‍ය වෙනම් එයත් අනිත්‍යයි. මහණින් අනිත්‍යෙන් හටගත් රූප වේදනා සංඥා කොහොම නම් නිත්‍ය වේද? මහණින් මෙසේ දක්න ආර්ය ශ්‍රාවකයා මිදේ රහත් බව සඳහා අනිකක් නැතයි දනි. සමහරට මේවා දන්න කට්ටියක් තියෙනවා. උනාට ඒක තමන්ගේ ඇඟට දාගෙන නැහැ. ඒක මට දැනෙනවා සමහර කට්ටිය දැන් මේක දන්න කොටසකුත් ඉන්නවා. බොහොම හොඳයි. ඒ කියන්නේ ඒක ලොකු පියවරක්. හැබැයි දැන් මේ ධර්මයේ නාමයෙන් හරි අපිට ද්වේෂය ඇති වුණොත් ගැටීම් ඇති වුණොත් ඒ කියන්නේ අපිට මේක හොඳම දේ තමයි මේක අපිට තව ප්‍රත්‍යක්ෂ වෙන්න කාලය ගත කරන එක. ඒක මං හිතනවා ඒක වටිනවා. මොකද මෙහෙම මොන හරි Tamanට වෙනස් කරන්න බැරි දෙයක් හරි මොන හරි බාහිර දෙයක් වෙනවා නම් Taman එක පිට බුදුහාඳුරන් උයි රහතන් වහන්සේලාගෙන් මේවට ප්‍රතික්‍රියා කරන්න හැටි බැලුවම ලොකුම අරගෙනවා සමාක ඔය අශ්වෝ පුහුණු කරන අශ්යන් තුන් ආකාරයද හෝම හතර ආකාරයද භාග්‍යතුමාස කියනවා මේ කාලේ මං කියෝපේ මතකයක් තියෙනවා ලාවට. එතකොට ඒකේ මේ එනවා සමාකශ්‍ය පුහුණු කරන්න බෑ. එතකොට ඒක මම මඩලා දානවා කියලා. එතකොට අහනවා භාග්‍යතුමාසේ ආරයන් වහන්සේලා එහෙම මොකද මේ මඩලා දානවා කියලා කියන්නේ. ඒ කියන්නේ එහෙම කරන්නේ නැහනේ. එතකොට තමයි කියන්නේ ඒගොල්ලෝ ඉග්නෝර් කරනවා. කිසිම උපදේශයක් දෙන්න යන්නේ නැහැ. ඉතින් ඒ වගේ උතුමෙක් උපදේශයක් දෙන්න නැති යනවා කියන එක තරම් අවාසියක් මේ ලෝකේ. අන්න එහෙම එකක් තමයි අපි දකින්නේ මේක තේරුම් අරගෙන. ඉතින් මෙච්ච කෙනෙක් මේ ශාසනය තුල කරන්න ඕන දේවල් ටික. ඉතින් මේක හොඳට ග්‍රහණය කරගන්න වෙනවා අපිට කනට ඇහෙන්නේ මේවා වෙන්නේ. මම දකින්නේ සෝවාන් වෙච්ච කෙනෙකුට ශාසන පිරිහීමක් නැහැ. චුට්ටකේම හිතන්න බලන්න. ඒ කියන්නේ සෝවාන් වෙච්ච කෙනෙකුට ශාසන පිරිහීමක්. යාට එන්නෙන් දකින්නේ පේන්නේ මේවා හොඳ දේවල්. මේවා මොකද උන්වහන්සේගේ අර ඒ වඩපු මේවත් එක්ක කො මෙහෙ පිරියලා යනවා නම් ඒවා මේ තියෙන තලයකට හරි ඉපදේ. ඒවා මේ මොන හරි කරන මොකද ඒ කර්මය ගැළපිලා එන්න පටන් ගන්න. ඉතින් අපිට අර නෙගටිව් එක හරි අමාරු එක පොඩි මේකක් තියෙනවා. ඉතින් හැබැයි මම හිතනවා මේක පැහැදිලි අපිව ගොඩ ගන්න එකයි ධර්මතාවයක් ප්‍රචලිත කරලා යන එකයි ධර්මතාවය වටහා ගන්න එක ප්‍රධානයි. මොකද තමගේ බන වලට වඩා තමගේ හැසිරීම ලොකු බණක්. නිවීමක් වෙන්න ඕනේ. නිවීමක් වෙන්න ඕනේ. ඉතින් අපේ තුල නිවීමක් තියාගෙන තමයි මේවා හිතෙන් ධර්මයේ දකින්න එකක් වැඩෙන්න ඕනේ කට්ටියට.